గారు మైందానంద అలుత్కుమగి మంతుమా
ముల ముసని సభాపతివని అదదిని ఆయవేడ అవసాన దవస ముదల్ అమాత్యాంశే అవసాన వైశీర్షే వివాదీకరణమే అవస్థావే అదహస్ ప్రకాశకరాండ బలాపొరుత్తువెనవ ములసని సభాపతివని అపి కౌరు దన్న దయక్ తమై రటక ప్రధాన మెహేయుం యాంత్రణయక్ ఇతమై విధాయకే వ్యవస్థాదాయకే సహ అధికరణి మే తున ఇక్కట గియే నత్తం ఓనిమ రటకట యన్న బే అపి ఏక పిలిగాలి ములసనే సభాపతివని మే ఆయతన తున అతరిన్ అపి ఇన్నే వ్యవస్థాదాయక సభావే ఏ కియన్నే పార్లమెంటు అపి చందెంపత్ వెలా ఇన్న పార్లమెంటు మంత్రితుమాలట వ్యవస్థాదాయకట తమై మే రటే నీతి హదన్న అవస్థావ తీ ఇవ తమై ఇవగేమ తమై ములసనే సభాపతివని రటే మూల్య పాలనే సంపూర్ణం తీయన్నే మే ఉత్తరితర పార్లమెంటు ఇతకట ఆండుక్రమ వ్యవస్థావే అపి దన్నో 148 రాజ్య మూల్య పాలనే సియలు వగకిన్ తీయని వ్యవస్థాదాయక సభావట ఇకనే రాజ్య ఆదాయం వేదం ఇవగేమ ఆయవే పరతరే పీవన ఆకార్యతలు సంపూర్ణ ఆర్థిక క్రియావళి బారవిలా తీయని ములసనే సభాపతివని మే వ్యవస్థాదాయక సభావట దెన్ మీ సీలు కారణ కటితు కరణ వ్యవస్థాదాయక సభావే మూల్య బలే సీలు కటితు కరణ పిలిబంద కరణ ప్రధాన ఆయతన దిగతమై మహాభాండాగారే సహా మహాబ్యాంకు దెన్ మహాభాండాగారే సహా మహాబ్యాంకు విషయం హదన ప్రతిపత్తి ఏ సీఎల్ బాండాగారే మీ సీఎల్ హదల కెబినెట్ పట్ల ఉన్న ప్రతిపత్తి అపి అనుమత కరణి మే పార్లమెంటు మీ ఉత్తరితర పార్లమెంటు ద ములసని సభాపత్వని మే వగే ప్రధాన ఆయతన ఇకన మహాబ్యాంకు సహా బాండాగారే కియన ప్రధాన ఆయతన వలట ఇతిహాసే హెమదాం ఇతామ ఉత్తరీతర పుద్గలో పత్కర మహాబ్యాంకు అధిపతి గత్తుతిం అపి గత్తుతిం ఏస్ జయవర్ధన మెత్తుమా నవీల్ కరుణాతిలక మెత్తుమా వగే ఇవగేమ మహాభాండగారి లేఖం హెడిటి ఏస్ జయవర్ధన మెత్తుమా వగే ఆయ గత్తామ రట ఇతామ ఉత్తరీతర గౌరవనీయ పుద్గలో మే తనసురు సదా పత్కర ఏ ఆయ తమై మే సియలు దే సాకచ్చా కరల ప్రతిపత్తి హదల అపిటివన్ ద మే జనమారి మాసే అటవెని దేం పస్సే బలేడు పత్తిచ్చ మే ఆండు ముఖద్ద కరే కౌద మహాబ్యాంకు అధిపతి దూరేట పత్కరే మే రటే పురవెసి భావ్యక్ నతి మే ఆండుయే మహామ దూషణ చోదన వెళ్ళ వెచ్చ పుద్గలే తమై మహాబ్యాంకు అధిపతి తర చందహ పత్కర
ఓడ ప్లీజ్ ఇలంగట బాండాగర్ గారు బిమల్ రత్నాయక అంతమ ములసన గాన
ములసని సభాపత్తుమని ఇలంగట దేవని తనదురు బాండాగర్ లేకన్ తనదురు అపి హోమ గరుకరణ నిలదార్య కాచార్య సమరతుంగ మతితుమా మీ తనతురే అద కటయుతు కరణం అబే అపి అహనవ ముదల్ అమాత్యాశ నిలదార్య ఒబతుమా ఒక్కమ మే అద మీ కామర ఇన్న వెళ్ళాలి అద మేరటే ఆర్థిక తీరణ పిలిమద గన్నే గండ హయ్య తీరణ గండ ఒబతుమాలట తీయను అద బాలే అద మేరటే సీలు ఆర్థిక తీరణ గన్నే కౌద అద గన్నే పస్కి రత్తి ఎక్సత్ జాతిక పక్షే మంత్రితుమాల అపిటకిన పస్కి రత్తి తమై అపి ఒక్కన్నే కీల దెదాస్తక దెదాస్తునే యుఎంపి ఆండు నతి కరే చంద్రికా బండారనాక మెతిని కణంగతల ఎలియట దమ్మి అగమతి తుమావ మీ పాస్కర్ లింగం మహత్యగై చరిత్రత్వత్త మహత్యగై ఆర్థిక ప్రతిపత్తి నిసా కౌదమే ద మంగహన్ని ఒబతుమాలకి మేరటే సియలుమ ఆర్థిక ప్రతిపత్తి తీరణ కారణ గన్నే పాస్కర్ లింగం సహా చరిత్రత్వత్తి మహత్య మట కియన్న మేరటే మే గన్న తీరణ నిసా ఎం అగతి అక్కుడు ఏ ఆయట ఒబతుమాల గన్న తీరణ ఎమగద్ద కిలకి అన్నమాట దెన్ ఆచార్య జయసుందర పిబి జయసుందర మతితుమా బహుగి అపే ఆండో కాలే ముదల్ల మాత్యాంశ లేఖం హెటిటీ అదే తుమా కెందవలా తినో కొమిషన్ తీహకట కొమిషన్ తిస్వదావ కెందవలా తినో ఈ తుమా వగ కియన్నున్నాయి బాండాగార లేఖం నివాట్ కబ్రాల్ మహాబ్యాంకు అధిపతి తుమా అద హత్వదావ కెదవలా తినో వెర్రది కర్లా తినో కెదవండోని హోయండోని అయి ఏ ఆయ వగ కియనో దెన్ మే ఆండు అద పెరదును అదరాడు పాస్కర్ లింగ మహత్య ఎంగలంతటారు ఇతడు కౌదు ఉత్తర దిన్ని దిదాసతర పెరదిలా పెరదిచ్చగా పస్కి గియా ఎంగలంతట కౌదు ఎవడ వగ కియన్ని ఇది అపి అహన్ని ఒబతుమాలకి మీ ఆండుయే మీ పాస్కర్ లింగ పస్కికి చరితకి మీ పస్కికి రత్తికి ఆర్థిక పిలివెలత తమున్న ఆశలు అనుమతకరణ్ కిరియల్ ఎమ్మత్తు మాట తిన అందుక కూడా హినాయను మంగహాన్ని ఉబతుమాలకి మీ గొల్లద మీరటి ఆర్థిక తీరణీకరణ్ మీరైతే తీరణీకరణ్ మట కిలకే ఉబతుమాకి మహామార్గ అమాత్యాశ ఉబతుమాకి
నమసానికి దిన్నమ్మకి యాలు ఏకైపట్ హినాయి
సారీ ఉబతుమా దిన్నమ్మ ఉబతుమాకి యాలు దిన్నకేమ ఉబతుమాకి యాలు ఉబతుమాట నతికరల దాన్నే తేదిన్నమ్మతమాయి ఉబతుమా యాలు ఒకేమో పిలిగన్ను అని దిదాస్తకేమే అండు నతికర తేదిన్న గీల ఉబతుమా పిలిగన్ను అని మీ ఆర్థిక మహా విశేషజ్ఞోగిన ముఖద్ద మీ దిన్నకి ఆర్థిక వేడ పిలివెల ఇకత్తమై పౌద్గలిక కరణి సీఎలు దేటిగా వికుణ పంకీనం ఈలంకట ముఖద్ద కరణి పౌద్గలిక కరణికినో ఈలంకట గహండికినో బదుగ హండకినో ఈలంకట సహనాధారక పండికినో ఓ కారణాతునకి అన్నో మటిమోల్ దిగ ఉండేది ඔය රටේ තියෙන සම්පත් දේපල ටික විකුණන්න කියන්. මිනිස්සුන්ගෙන් බදු අය කරන්න කියන්. සහනාධාර කපන්න කියන්. ඔය තුන කියන්න ඕනේද? දඩ ගහන්න කියන්. ඔය ටික කියන්න ඉවරලා ඕනේද? පස් කීරක් තියෝනේද? ඒකට මම අපි ඔබතුමාලට කියනවා කරුණා කරලා. මේ 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 භාණ්ඩාගාරේ මේ රටේ මූල්‍ය ප්‍රතිපත්ති හදන ගෞරවනීය තන ආචාර්ය සමරතුංග මැතිතුමාලා ඉන්නවා. හොඳ උගත් විද්වත් දිලදාරි පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට තීන්දුව ගන්න දෙන්න. අද මොකද්ද කරන්නේ? පස්කර ලිංග මහත්තයා අර ත්‍රිකුණාමලේ අක්කර 4000ක ප්‍රොජෙක්ට් එකක් ගෙනලා තිනවා. ඒකේ සභාපති. එතුමා ව්‍යාපාරිකෙක්. එතුමා කරන්නේ මොකද? ව්‍යාපාර. එතුමා ඔක්කොම හිල්ටන් එකට වෙලා 2004 2002 හිල්ටන් එක නැවතිලා ඩීල් දැම්මා. මේ ඩීල් කාර් එක ගෙනලා බාණ්ඩාකාර රටේ ආර්ථික ප්‍රතිපත්ති හදන්න දෙනවා. අපි තමුන්නාන්සලගෙන් අහනවා මොනවද කරන්න කියලා. චරිතරත්වත් මහත්ය කියන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ මහත්යකොත් එක කකුලෙන් ඉන්න කියලා එක කකුලෙන් ඉන්නවා. ඇඟිල්ලෙන් ඉන්නකොත් ඇඟිල්ලෙන් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්යා 1 කිව්වොත් ඔව් 1 කියනවා. 2 කිව්වොත් 2 කියනවා. 1යි 2යි කී දේ කළොත් ඔබතුමාට කැමති දෙයක් හිතන්න කියලා කියනවා. ඒ නිසා ඒ වගේ කට්ටිද මේ රටේ මූල්‍ය ප්‍රතිපත්ති පාලනය කරන්න දෙන්නේ. ඒ නිසා අපි ඉතාම ගෞරවයෙන් මේ ආණ්ඩුවට ජනාධිපතිතුමාට කියනවා මේ රටේ මේ ආණ්ඩුවට කියනවා කරුණා කරලා මේ රටේ ආර්ථික ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී මේ වගේ කට්ටියට කරන්න දෙන්න එපා. මේක බාණ්ඩාගාරයට දෙන්න. දැන් කරුණා කරලා යන්තම් මහ බැංකුව වෙනස් වුණා. එතුමත් විදේශිකයෙක් තමයි. අපි එතුමට මොකුත් කියන්නේ නැහැ. හැබැයි මේ වගේ තීරණ කාරණා ගන්න අය දැන් බලන්න හර්ෂ සිල්වා මැතිතුමා ඉන්නවා ආර්ථික විශේෂඥ. කො අනේ ඉන්දියා. එතුමා ආර්ථික විශේෂඥ. එතුමා මොකද දුන්නේ? විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යකමතල ඉතියෝපියාවයි යුගොස්ලෝවියාවයි බලන්න කියලා කිව්වා. ඉතින් මම මොකද කරන්නේ? හරි. එතුමා ආර්ථික කටයුතු පිළිබඳ ලොක්කා තමුන් ආසලගේ ආණ්ඩුවේ. එතුමියට නියෝජ්‍ය අමාත්‍යකම විදේශ කටයුතු දීලා ඉතියෝපියාව බලන්නයි කියලා කිව්වා. තමුන් ආසලා දන්න මිනිස්සුන්ගේ වැඩ ගන්නෙත් නැහැ. ඊළඟට අපේ කවුද ඉන්නවා? තව අර ආචාර්ය කවුද? අර අර ආංශු මාත්‍ර නෙමෙයි. හාලෙලූයා. කවුද අපේ? මට මතක නැහැ. ඉරාන් වික්‍රමරත්න මහත්තයා. දැන් දැන් ඔය ඉන්න ආර්ථික ඔය මහා පයිතගරස්ලානේ මං අහන්නේ එතුමන මොකද දීලා තියෙන්නේ? එතුමන මොකද දීලා තියෙන්නේ හැමතිකම? හරි. ඉතින් ඒ කට්ටි ඔක්කොම පැත්තකට දාලා අර අපේ ඉන්න ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවා කොද්ද හදවතක් තියෙන මිනිස්සේ. අපි දන්නවා ඔබතුමා බොහොම 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 හොඳ හොඳ අමාත්‍යවරයෙක්. බොහොම බොහොම හොඳයි. හැබැයි මං අහන්නේ මොකද්ද මේ ආණ්ඩුව කරන්නේ? ඒ නිසා අපි ඉතාම ගෞරවයෙන් මේ ආණ්ඩුවට කියනවා මේ 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 ආර්ථිකය විනාශ කරන්න එපා. මේ 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 ආණ්ඩුව විනාශ කරන්න එපා. මේ 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 වගේ ඒවා කරන්න එපා. එනිසා අපි තාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ ආර්ථිකයේ පිළිබඳ තීන්දුව ගැනීමේදී භාණ්ඩාගාර විශේෂඥගේ අවසරය ගන්න කියලා. දැන් එතකොට මේ කටයුත්ත කරන්නේ කවුද? දැන් මේ කටයුත්ත කරන්නේ ඊළඟට මේ මුදල් අමාත්‍යංශයේ බාර මුදල් ඇමතුමා. දැන් මුදල් ඇමතුමා මොකද්ද කරන්නේ? දැන් ආචාර්ය අපේ සමරතුංග මැතිතුමා යම් කාර්යභාරයක් කරනවා. මම දන්නවා එතුමාට කාමරයස්සේ ඉන්නද කතා කරන්න හැකියාවක් නැහැ. මම හොඳටම දන්නවා එතුමාලගේ හෘද සාක්ෂියට එකගව මේ වැඩ පිළිවෙලට එතුමාල එකඟ නැහැ. දැන් ඊළඟට මුදල් නැමැති කෙනෙක් ඉන්නවා මේ රටේ. දැන් එතුමා අඩු ගන්න මේකට වග කියන්නේ නැමෙ. මේ උත්තරීතර පාර්ලිමේන්තුවට වග කියන්නේ මුදල් නැමැතුමා. මුදල් නැමැතුමා මොකද කරන්නේ? මුදල් නැමැතුමා රටේ ආර්ථික ප්‍රතිපත්ති ගැන කතා කරනවා. ඒකට ආදරේ මොන හරි වැඩ පිළිවෙලක් කරනද එතුමා? එතුමා මොකද කරන්නේ? මේ රටේ මුදල් නැමැතුමා කරන්නේ එතුමාගේ සමාගම් ටිකට අවශ්‍ය නීති පනත් ටික මේ අය වැහැර හසම්මත කරගන්න. එතුමා එතුමාගේ පවුල හදනවා. එතුමාගේ ව්‍යාපාර හදනවා. මිතුරු හදනවා. රටේ මුදල් නැමැතුමා ලංකාවේ මේ ලෝකේ පහළ වෙච්ච මුදල් නැමැතිවරුන්ගෙන් පාර්ලිමේන්තුවට පනත් ගෙනෙලා එතුමාගේ ව්‍යාපාර වලට වාසිය දෙන අනපනත් සම්මත කරගන්න එකම පාර්ලිමේන්තුව අපි. මේ පාර්ලිමේන්තුවේ 225ටම මම ප්‍රශ්න කරනවා. තමුනාසල මේ අයවැයට ඡන්ද දෙන හැම කෙනෙක්ම තමන්ගේ හෘද සාක්ෂියට කතා කරලා බලන්න. තමුනාසල මේ අයවැය කියවන්න. මේ අයවැයේ තියෙන මුදල් නැමැතුමාගේ ව්‍යාපාර වලට වාසිය වෙන අනපනත්. මුලසනේ සභාපතිතුමනි මම පාර්ලිමේන්තුවේ සභාගත කරනවා පසුගිය අයවැයේ අයිටම් නම්බර් 484 තමුනාසල කියවලා බලන්න. පසුගිය අයවැය 484. ඒ වගේම අයිටම් 483, අයිටම් 208 මම කියනවා මම ඒ අයවැය සියලුම මට කාල වේලාව නැති නිසා පාර්ලිමේන්තුවේ මම හැන්සඩ් ගත කරනවා. මේ සියලුම අයවැය යෝජනා තුනම ගෙනල්ලා තියෙනවා. අපේ ගරු මුදල් ඇමතිතුමත් එක්ක මට පෞද්ගලික ගමනාපයක් නැහැ. එතුමාට මුදල් ඇමතිකම නැතුව සමාජ සේවය ඇමතිකම නැත්නම් වෙන මොකක් හරි ඇමතිකමක් දුන්නා නම් මම මෙහෙම කතා කරන්නේ නැහැ. මේ රටේ මුදල් ඇමතිතුමා කියන්නේ මේ රටේ ලොකුම ලොජිස්ටික් සමාගමේ අයිතිකාරයා. මේක තේරුම් ගන්න. රේගුව තියෙන එතුමාගේ යටතේ. මං අහන්නේ රේගුව එතුමාට දෙන්න පුළුවන්ද? මේ රටේ මුදල් ඇමතිවරයා ලොජිස්ටික් බිස්නස් එක ලංකාවේ ඉන්න ලොකුම ව්‍යාපාරිකයා. එතුමාට දෙනවා රේගුව. මොකද්ද මේ තමුන්නාසලා කරන්නේ? තමුන්නාසලා මොකද්ද මේ කරන විනාශය? මතක තියාගන්න මේක කරන්න එපා. අපි ගිය අයවැය මේක කිව්වා. මං පාර්ලිමේන්තුවේ සභාගත කරනවා එතුමාගේ අයවැය කතාවේ එතුමා එතුමාගේ ව්‍යාපාර තුනකට අදාළව ගෙනාපු කාරණා තුනක් මම පාර්ලිමේන්තුවේ හැන්සක් ගත කරනවා මුලස්නේ සභාපතිතුමනි. ඊළඟට අනපනත් තුනක් ඊළඟට අපි ගිය පාර ආයවැය කිව්වා. අපි ගිය පාර ආයවැය කිව්වා ප්‍රාඩෝ ඝනදෙනුව පිළිබඳ. එදා අපි ගාව ලිපිලේකන තිබ්බ නැහැ. මට වෙලාව නැහැ ප්‍රාඩෝ ඝනදෙනුව මුලස්නේ සභාපතිතුමනි. අපි අපි කියනවා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමාට බොහොම පරිස්සමෙන් කටයුතු කරන්න. තමුන්නාසෙලා ගිහිල්ලා හෝටල් ගානේ ජයික් හිල්ටන් එකේ දාන ඩීල් සියල්ල අපි දන්නවා. සියලු දේ තොරතුරු අපට තියෙනවා. සියලු ජායරූප තියෙනවා. ඒ නිසා කරුණාකරලා පරිස්සමෙන් ගණදෙනු කරන්න. තමුන්නාසෙලා කාර්සෙල් කාර්යයෙන් සල්ලි ගන්නවා. අඩු කරනවා ඩීල් දානවා. මේ සියලු තොරතුරු අපි ගාව තියෙනවා. කරුණාකරලා පරිස්සමෙන් තමුන්නාසෙලා කටයුතු කරන්න. මුලසිනේ සභාපතිතුමනි, ලංකාවට ගේනවා ප්‍රාඩෝ බෙන්ස් සහ ඉතාම සුඛෝපභෝගී වාහන 800ක් සහ 900ක් දෙවර. මේ වගේ එනකොට ඔක්කොම රජයේ සේවකයන්ට දීපු වාහන. මේකට US ඩොලර් 30000 ගේන්න පුළුවන්. සියලු වාහන ගේනවා 40000 50000 වාහන. රේගු සංගමයේ විසින් මේ සියලු වාහන නවත්වනවා. නවත්වුවාට පස්සේ මේවා රාජසන්ත කරන්න කියලා රේගු සංගමයේ ලියනවා. ලියුවට පස්සේ තීන්දුවක් ගන්න එක රාජසන්ත කරන්න නැත්නම් ලක්ෂ 80ක දඩයක් ගෙවන්න කියලා. මේක කරාම මොකද කරන්නේ? රේගු අධ්‍යක්ෂණා ළමතුමාගෙන් අවසර ගන්නවා. මොකද මේකට කරන්නේ? අමතිවරයා ගහනවා ලක්ෂ 16ක දඩයක් ගහලා මේ වාහන නිදාස් කරන්න කියලා. රජයට වෙච්ච අහිමිය එක වාහනෙන් ලක්ෂ 60යි 60 වැඩි කිරීම 1900 60 වැඩි කිරීම 1900 අපි ලක්ෂ 60 ගත්ත නම් දුක නැහැ. එක වාහනෙන් ගත්තේ කොමිසක ලක්ෂ 5යි 60 ගත්ත නම් අඩු ගානේ 15ක් ගත්ත නම් ඒ දුක නැහැ. එක වාහනෙන් ලක්ෂ 5 ගානේ ගත්තා. එක වාහනෙන් ලක්ෂ 5 ගානේ අරගෙන මේ වාහන සියල්ල නිදහස් කරා. රේගු සංගමයේ FCID එකට ගියා. මගලක තියෙනවා රේ මේක රේගු සංගමයේ ගිහිල්ලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හමු වෙලා සාකච්ඡාවක් ගියා. ඒකට රේගු අධ්‍යක්ෂ ජනරාල් ආවෙ නැහැ. මුදල් ඇමති ආවෙ නැහැ. හැබැයි ජනාධිපතිතුමා විසින් කමිටුවක් පත් කරා. අද වෙනකන් ඒ කමිටුව ගත්ත තීරණයක් නැහැ. FCID එක රේගු සංගමයේ ගිහිල්ලා FCID එකට පැමිණිලියක් කරා. මුදල් ඇමතිතුමාගේ 1900ක් ප්‍රාඩෝ ගණදෙනුව පිළිබඳව වහාම පරීක්ෂණ තියන්න කියලා. අද වෙනකන් රේගු සංගමයේ කැඳෙන්නේ නැහැ. ඒ නිසා දවසෙන් දවස රේගුව හොරකම් කරනවා. හිටගෙන රේගුව ඇතුලේ ගණදෙනුව වෙනවා. ඒ නිසා රේගුව වහාම අර මං හිතන්නේ රවි අගමැතිතුමා එක හොඳ වැඩක් කරා. අර මොකද්ද මේ බලපත්‍ර දෙන විනිමය පාලකද? ඇම රයිට්. ඔව් මං හිතන්නේ ආනයන පාලක. එතුමාට තමයි ඔක්කොම අර බොඩි පර්මිට් දුන්නේ. මුදල් ඇමතිතුමා ඒ කාලේ බොඩි පර්මිට් පික්කා කුඩුවෙන් ලක්ෂ 5යි 6යි බොඩි පර්මිට් පික්කා. අපේ කාලය තුලත් ඒ වැරදි සිද්ධ වුණා. පිළිගන්නෝ. ඒ නිසා වහාම ඒක අයින් කරලා ඒක මලික් සමරේට ඇමතිතුමාට දුන්නා. හැබැයි ඒක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ. මුලසනේ සභාපතිතුමනි අපි කියනවා වහාම මේ රේගුව ගන්න. ඒ නිසා මේ වාහන වංචා වහාම නවත්තන්න කටයුතු කරන්න. ඒ සියලු ලිපි ලේඛන මංගාව තිනෝ ඒ නිදහස් කරපු සියලුම වාහනවල අංක, ඒ සියලු වාහන අංක ගෙන්නපු පුද්ගලයෝ ගැසට් එක වෙනස් කරපුවා සියලු ලිපි ලේඛන මම පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. හන්සත්ගත කරනවා. ඊළඟ මුලස්සනේ සභාපතිතුමනි, ගරු ඇමතිතුමා, මම ඔබතුමාට කිව්වා එතුමා තමයි ලංකාවේ ඉන්න ලොජිස්ටික් බාණ්ඩ සේවා සැපයීම් ආයතනයේ අදින ලොකුම ව්‍යාපාරිකයා. මුලස්සනේ සභාපතිතුමනි, මේ ඇමතිතුමාගේ දියණිය එතුමාට මම ඒ දරුවාට මම නම කියන්නේ නැහැ. ඒ දියණිය ලියුමක් එවනවා තාත්තට බොන්ඩ් වෙයාර් හවුස් එකක් ඉල්ලලා. දැන් ග්ලෝබල් ලොජිස්ටික් සමාගම ඉල්ලනවා මුදල් අමාත්‍යාංශයෙන් එතුමන්ලට දෙන්න කියලා බොන්ඩ් වෙයාර් හවුස් එකක්. තියෙන ලොකම බොන්ඩ් වෙයාර් හවුස් එක දෙනවා. ඒකට දෙන්න ඕනේ පුද්ගලික මුදලින් අපකරයක්. සත පහක අපකරයක් නැතුව පුද්ගල අපකරයකට මේ බොන්ඩ් එක දෙනවා. ලංකාවේ කිසිම ලොජිස්ටික් කම්පැනි එකකට දීලා නැහැ. ඔබතුමාලා හේලිස් එකෙන් අහන්න ඕනෙම ලොජිස්ටික් කම්පැනි එකකින් අහන්න මේ වගේ විශාල බොන්ඩ් වෙයාර් හවුස් එකක් දීලා දෙනවද කියලා කාටවත්. මුදල් ලැබwidetildeරය තමන්ගේ සමාගමට දෙනවා මේ වෙයාර් හවුස් එක. ඒක දීලා නිකන් ඉන්නේ නැහැ. ඒක දීලා ඊට පස්සේ දවසේ ගහනවා අලුතෙන් අපේ කිරියල් ලැබතුමා අලුතෙන් ගෙනව කැසට් එකක්. මෙච්චර වර්ගඩි ප්‍රමාණයක් තියෙන කට්ටියට විතරයි මේ බොන්ඩ් වෙයාර් හවුස් දෙන්න පුළුවන් කියලා. ඒ වර්ගවඩි ප්‍රමාණය තියෙන්නේ ග්ලෝබල් පාක් එකට විතරයි, රවි කරුණානායක ඇමතිතුමාගේ වෙයාර් හවුස් එකට විතරයි. ඒ නිසා පළවෙනි එක තමයි නීති විරෝධී ලෙස බොන්ඩ් එක ගන්න එක. දෙවෙනි එක තමයි අපකරන්න මතිව දෙන එක. තුන්වෙනි එක තමයි වෙන කිසි කෙනෙකුට ලොජිස්ටික් කිසිම කම්පැනියකට මේ බොන්ඩ් වෙයාර්හවුස් එකක් ගන්න බැරි වෙන්න කටයුතු කිරීම. දැන් මොකද්ද මේ කරන්නේ? බොතුමාලා මොකද්ද මේ කරන්නේ? මං අහන්නේ මේ මේකට තමුන්නාස්සලට ඡන්ද දුන්නේ. මං ඒකට එම අධ්‍යක්ෂකවරියගේ ඉල්ලීම, ඒ වගේම කස්ටම් එකෙන් අනුමත කරපු දේවල්, රේගු සංගමයේ මේක පැමිණිලි කරපුවා ජනාධිපතිතුමාට, ඒ සියලු දේවල් මං සභාගත කරනවා. ඊළඟ මුලස්සනේ සභාපතිතුමනි, මම ඉහන්සක් ගත කරනවා. ඊළඟ මුලස්සනේ සභාපතිතුමනි, සිංගප්පූරුවේ තියෙන ප්‍රධානම ලොජිස්ටික් සමාගම ඊනෙට් ෆ්‍රේට් ප්‍රයිවට් ලිමිටඩ් කියලා. සිංගප්පූරුවේ තියෙන ලොකුම ලොජිස්ටික් සමාගම. මේකේ විධායක නිලධාරියා ඩොන් සිරිල් ෆර්නැන්ඩු කිරියල් ලැමතුමා. මේ ඩොන් සිරිල් ෆර්නැන්ඩු මහත්තයා මේ ලොජිස්ටික් සමාගම ලංකාවේ නියෝජිත ලංකා ග්ලෝබල් අපේ මේ මුදල් ලැබතුමාගේ ලොජිස්ටික් සමාගම තමයි මේකේ ලංකාවේ නියෝජිත. මේකේ කාර්යාලය තියෙන ලංකා බැංකුවේ පරණ ගොඩනැගිල්ල. මේකෙන් යන්න කියලා නඩු දාන්න යනවා. අද වෙනකන් යන්නේ නැහැ. මේගොල්ලෝ බලහත්කාරයෙන් මුදල් ලැබතුමාගේ ගොඩනැගිල්ල ඉන්නවා. මේ ලොජිස්ටික් සමාගමේ CEO ඩොන් සිරිල් ෆර්නැන්ඩු ලංකාවට එනවා. එතුමා තමයි මේ සියලු ව්‍යාපාර බලන්නේ. මේ සිංගප්පූරු ජාතිකයා. මම ඔබට එතුමාට මේ පාර්ලිමේන්තුවේ හැන්සාට් ගත කරනවා. එතුමා ලංකාවට මේ අවුරුදු එකමාරේ ආපු හැම කාලෙකම එයා නවතින්නේ කොළඹ හිල්ටන් හෝටලේ. එතුමගේ සියලු බිල් ගෙවන්න කිරියල් ලැබතුමා මුදල් අමාත්‍යංශය. තමන්ගේ ව්‍යාපාරයේ රැස්වීම් වලට එන සිංගප්පූරු ලොජිස්ටික් සමාගමේ සියෝගේ බිල ගෙවන්න මුදල් අමාත්‍යංශය. අපේ
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි දෙකක් තිබෙනවා.
බොහොම ස්තුතියි. අපේ විමල් ලැබතුමාට මට විනාඩි තුනක් දුන්නා. එනිස් පහක්. එනිසා මම ඉදිරිපත් කරනවා මුදල් ලැබතුමාගේ ලේකම්තුමා හිල්ටන් හෝටලයට යවන ඊමේල් පණිවිඩය. ඒ වගේම එතුමා හිල්ටන් හෝටලේ ඉඳපු සියලුම දිනවකවානු. ඒ වගේම ඩොන් සිරිල් ප්‍රනාන්දු මහත්තයාගේ CV එක. ඒ වගේම ලංකා මේ ග්ලෝබල් පාක් කියන ආයතනයත් එක්ක තියෙන ඝනදෙනු සියල්ල මම සභාගත කරනවා. එතකොට පෞද්ගලික ව්‍යාපාරිකයෙකුට පෞද් කන්සර්ට් ගත කරනවා මේ පුද්ගලයාගේ සියලු ඝනදෙනු මුදල් අමාත්‍යංශය කරනවා. මේක සම්පූර්ණ නීති විරෝධී. මේක රාජ්‍ය මුදල් ආයතන පරිහරණයක්. මතක තියාගන්න අපේ නැහැ. ඊළඟට මුලස්සලේ සභාපතිතුමනි සීනි ඒකාධිකාරිය. මේ රටට සීනි ගෙනාවේ ඔබතුමාලා දන්නවා විශාල පිරිසක් තමයි සීනි ගෙනාවේ. දැන් මේ සීනි ඒකාධිකාරිය කඩලා මුදල් අමාත්‍යතුමා ලොජිස්ටික් එකකින් අයින් වෙලා සීනි ගෙන්නන එකත් පටන් අරගෙන දැන් සියලුම සීනි ගෙන්නන ව්‍යාපාරිකයෝ නවත්තලා වරාය කෑල්ලක් කරගෙන දැන් ලංකාවේ ප්‍රබලම සීනි ව්‍යාපාරිකයා බවට පත් වෙලා. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි මේක ඉතාම බරපතල තත්වයක්. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. මට කාලේ නැති නිසා මේ සීනි ඒකාධිකාරිය අද මේ ව්‍යාපාරිකයා වෙලා කියනවා අපිට සීනි ගෙන්නන්න බෑ. මේ ඒකාධිකාරිය අරගෙන රේගු අල්ලගෙන මේ සියලු කටයුතු කරනවා. ඒ නිසා අපි ඔබතුමාලගෙන් ඉල්ලීමක් කරනවා මේකට වහම මැදිහත් වෙන්නේ කියලා. ඒක වෙනස් කරන්න එතුමා ගහපු ගැසට් ඒ සියල්ල මම මේකේ හැන්ඩ්සට් ගත කරනවා මුලස්සනේ සභාපතිතුමනි. ඒ වගේම ස්කෑනර් එක කස්ටම් එකෙන් සියලු රේගු නිලධාරීන් එපයි කියද්දි ගණ්ඩ හදන මේ ස්කෑනර් යන්ත්‍රය US ඩොලර් මිලියන 7ක් 8ක් මේ සියල්ල පිළිබඳ ආයතනයේස කටයුතු කරනවා. මේකත් මම හැන්ඩ්සට් ගත කරනවා මුලස්සනේ සභාපතිතුමනි. අවසාන වශයෙන් මුලස්සනේ සභාපතිතුමනි සමහරවිට 17 මිලියන් අවසාන වශයෙන් සභාපතිතුමනි මම කියාවේ මං කියවයේ මුදල් ලැබතුමාට කිව්වා මේ බැඳුම් කර වංචාවේ අර්ජුන් ඇලෝසියස් මහත්තයා තමයි මුදල් ලැබතුමා දැනට පදිංචි වෙලා ඉන්න සුපිරි නිවාස සංකීර්ණයට කුලිය ගෙවන්න කියලා US ඩොලර් 10000යි මාසෙකට. මාස 7ක් මුදල් ලැබතුමා පදිංචි ගෙදට්ට US ඩොලර් 10000 ගානේ කුලිය ගෙවන්නේ අර්ජුන් ඇලෝසියස් මහත්තයා. මට කිව්වා මඩ ගහන්න එපයි කියලා. මං කව පුළුවන් නම් ඔබතුමා පාර්ලිමේන්තුවේ සභාගත කරන්න කිවිසුම කියලා. මට කිව්වා ලැලියට කියලා පුළුවන් නම් රූපවාහිනිය කියන්න කියලා. මං අවුරුද්දක් හැමදාම එළියට ගිහිල්ලා කිව්වා අද වෙනකම් මට නඩු දැම්මේ නැහැ. එනිසා මුලස්සනේ සභාපතිතුමනි දැන් මේ ඩොලර් 10000ට ගත්ත ගෙදර US බිලියන 1.7යි ලක්ෂ 1700කට අපේ මුදල් ලැබතුමාගේ ආයත සමාගමක් මිලදී ගත්ත ඊයේ පෙරේදා මිලදී ගත්ත අපි මේ පැමිණිලි කරපු නිවාසයේ විතරක්. එනිසා මුලස්සනේ සභාපතිතුමනි අපි තමුන්නාස්සේට තව කියන්න තව බොහෝ දේවල් තියෙනවා අපිට කියන්න පුළුවන්. ඒ නිසා අපි ඔබතුමාට කියනවා මේ රටේ මුදල් අමාත්‍යංශය ගැන අපි කතා කරන්නේ මේ රටේ මූල්‍ය ප්‍රතිපත්ති හදන්නද විදේශිකව දෙන්නකොට දීලා ඩීල් කාරව දෙන්නකොට දීලා ගණදෙනු කාරව දෙන්නකොට දීලා පුද්ගලික කරන්නේ කියලා. අපේ කාලේ මොනවා වුණත් කිරියල් ලැබතුමා තමුන්නාස්සේලා අපිට චෝදනාවක් කියලා කරා සංවර්ධනයට එහාගේ හොරකම කියලා. හරි කියමු. හැබැයි සංවර්ධනයට එහාගේ හොරකම තිබුණා සංවර්ධනය වෙච්ච දේ තිබුණා. අද වරායේ තියෙනවනේ මොකක් හරි තියෙනවනේ. තමුන්නාස්සේලා මොකද්ද කරන්නේ? තමුන්නාසෙලා පාඩුව වහගත්ත හොරකම. තමුන්නාසෙලා පාඩුවයි කියලා තමුන්නාසෙලා හොරකම් කරනවා අන්තිමට රටට දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. පාඩුවයි කියලා වරාය විකුණනවා අන්තිමට රටට වරායක් නැහැ. පාඩුවයි කියලා විදුලිය විකුණනවා අන්තිමට විදුලියක් නැහැ.
මන්ත්‍රීතුමා ඔබතුමාගේ වෙලාව අවසන්.
ඉවරයි. මම මේ ඔබතුමා අපිට කල් දෙන්න ඉතින් අඩු ගන්න මේ ජනතා විමුක්ති පෙරමුණේ ජොබ් එක මම දැන් මේ කරා.
දැනටම විනාඩියක් දීලා
තියෙනවා. මේ ජොබ් එක මම කරන්නේ අපි මෙවල් නැවතුවා. ඒ නිසා දෙන්න ඔබතුමාලගේ කොඩිය මම පොඩක් අරන් ඉන්නේ. ඒ නිසා අපේ කිරියල් ලැබතුමා ඒ නිසා අපි ඔබතුමාලට කියනවා මේක පෞද්ගලික න්‍යාය පත්‍ර නෑ. අපි දැක්ක තමුන්නාන්සලා টপ 10 එක නඩු දානවා කියලා අපිට නඩු දාන්න. හැබැයි අපිට නඩු දාන්න කලින් බැඳුම් කරකාර නඩු දාලා ඉන්න. දූෂණය ගැන කතා කරන මිනිස්සුර නඩු දාන්න කලින් බැඳුම් කරගෙන නඩු දාලා ඉන්න තමුන්නාන්සලා. මේ තමුන්නාන්සලා අන්න නීතිපතිතුමා එවලා තියෙනවා අගමැතිතුමාට දාන්න කියලා නඩු. අපි බලාගෙන ඉන්නවා අගමැතිතුමා යාළුවාට නඩු දානකම්. අපි බලාගෙන ඉන්නවා බඩුව දානවා අපි නඩුව දානවාද කියලා අපි බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි තමුන්නාන්සලාගෙන් ඉල්ලීමක් කරනවා. දැන් මේ සල්ලි වලින් රූපවාහිනී නාලිකාවක් පටන් ගත්තා. පත්තරයක් පටන් ගන්න යනවා. අපි කියනවා මේ රටේ මාධ්‍ය වේදින්ට රෙදි ඇඳගෙනද මේ පත්තරේ වැඩට යන්නේ කියලා. මෞබිම පත්තරේ 58 දෙනෙක් අයින් වුණා. දැන් නිකම් පඩි දීලා තියාගෙන ඉන්නවා මේ බැඳුම් කර වාහිනී නාලිකාව, බැඳුම් කර මාධ්‍ය, ඒ වගේම මේ සියල්ල හදලා රටේ වෙන මතයක් හදන්න හදනවා. ඒ නිසා මතක තියාගන්න මේ පත්තර පටන් ගන්න කට්ටිය.
හොඳයි මන්ත්‍රීතුමා ඔබතුමාට
ස්තුතියි. ඒ නිසා මතක තියාගන්න මේ සියල්ලට උත්තර දෙන්න වෙනවා. ඔබතුමාලා හිතාගෙන ඉන්න ආණ්ඩුව තමුන්නාස්සලගේ කියලා පාර්ලිමේන්තුවේ 3-2 තිබ්බට රටේ 3-2 තමුන්නාස්සලත් එක නැහැ. රටේ 3-2 ආණ්ඩුවත් එක නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේවා අනිත් පැත්තට හැරුණාම ඔය පත්තර රූපවාහිනී සියලු දෙනාට විරුද්ධව අපිට කටයුතු කරන්න සිද්ධ වෙයි. ඒවට උත්තර දෙන්න වෙයි කියන එකත් මතක් කරමින් පාස්කර්ලිංගම් මහත්තයා පාස්පෝර්ට් එක අරගෙන පැනලා ගියාම පැනලා ගියාම රත්වත් වෙලා පස් කියලා පැනලා ගියාම අවසානයේ තමුන්නාසිලට
තමයි බොහොම ස්තුතියි ඔබතුමාට
තේ උත්තර දෙන්න වෙන්නේ කියන එකත් මතක්
කරගන්න බොහොම ස්තුතියි ගරු රාජ්‍ය ආරක්ෂක ඇමතිතුමා රුවන් විජේ වර්ධන ඇමතිතුමා මේ කලින් නගන ලද ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න
ගරු සභාපතිතුමනි අද මේ හම්බන්තොට වරායේ ප්‍රශ්න ගැන අපි නාවික හමුදාපතිතුමාත් ඒ වගේම දකුණේ නාවික ආඥාපතිතුමාත් සමගත් මං සාකච්ඡා කරුවා මෙතන ගැටලුවක් මතුවලා තිබ්බේ කරු සභාපතිතුමනි මේ උද්ඝෝෂණ කරුවන් විසින් හම්බන්තොට වරායේ නෞකා දෙකක් බලහත්කාරයෙන් අල්ලගෙන තිබ්බා ඒ ඒ නෞකා දෙක නිදහස් කරන්න තමයි නාවික හමුදාව ගිහිල්ලා තියෙන්නේ ඒ වගේම අද කිව්වා වගේ ඒගොල්ලන් පොළු වලින් ගහලත් නැහැ වෙඩි තියලත් නැහැ එහෙම ප්‍රශ්නයක් ඇතුළ වෙලා නැහැ එහෙම කිසි ප්‍රශ්නයක් වෙලා නැහැ දැන් ඒ ඒ ප්‍රශ්නේ දැන් විසඳලා තියෙන්නේ දැන් විසඳලා තියෙන්නේ ඒ ඒ ඒ ඒ නෞකා දෙක මං හිතන්නේ දැන් ගොඩක් දුරට මේ අද දවස වෙනකොට නිදහස් කළා තියෙනවා ඉතින් එහෙම කිසි ප්‍රශ්නයක් වෙලා නැහැ
නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා
අමතුමා දැන් ඔබතුමා කියනවා පොළු වලින් ගහලත් නැහැ වෙඩි තියලත් නැහැ කියලා හැබැයි අට දිනක් තුවාලලා තියෙනවා මේ වෙලාව වෙනකොට නාවික හමුදාව තාම මෙතන රැඳිලා ඉන්නවා දැන් ඔබතුමාලාට මොන රටේ හදිසි නීතියක් නැති අවස්ථාවක මොන බලය පාවිච්චි කරලාද ඔබතුමාලා නාවික හමුදාව එතනට යව්වේ කියන එක අපි අහන්න ඕනේ
මොකද ගරු මන්ත්‍රීතුමා වරායක ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නම් නෞකා දෙකක් බලහත්කාරයෙන් අල්ලන් ඉන්නවා නම් ඒක පයිරසි ඒක පයිරසි ඒක මුහුද කොල්ල කෑමක් ඒකට නාවික හමුදාව යොදවන්න පුළුවන් ඕනේ නම් නාවික හමුදාවට වෙඩි තියන්නත් පුළුවන් එහෙම කිසි දෙයක් වෙලා නැහැ මන්ත්‍රීතුමා ඒගොල්ලන් ගිහිල්ලා මේ නෞකා දෙක නිදහස් කරලා තියෙනවා එච්චරයි කරලා තියෙන්නේ පොළු වලින් ගහලත් නැහැ වෙඩි තියලවත් නැහැ එහෙම දැන් තමුන්නාසිරණ රණවිරුවන් ගැන කතා කරන්නේ මෙහෙම් බොරුවට චෝදනා කරන්න එපා නව මේ නාවික හමුදාවට මේගොල්ලන් මේ මේ නෞකා දෙකක් තියෙනවා එකක් ජපානයේ නෞකාවක් ඉතින් මේක ජාත්‍යන්තර වශයෙන් රටට බලපානවා ඉතින් මේක මෙහෙම සුළුවට ගන්න එපා මන්ත්‍රීතුමා හැබැයි එකක් කියන්නම් මේකට දේශපාලන මුහුණවරක්කු තියෙනවා අපි කවුරුත් දන්නවා හැබැයි මේක ඉදිරියට මෙහෙම ගෙනියනවා නම් අපි නාවික හමුදාව දාලා අපි මේ හම්බන්තොට වරායේ වැඩ කටයුතු ඉදිරියට ගෙනියනවා ඉතින් ප්‍රශ්න නැහැ
හොඳයි ගරු සුජීව සේනසිංහ මහත්මයා උතුමා කතා කරන්න
As being last. I'm speaking last.
Okay. We will assign another UNP speaker.
Then come.
Garu Narin Bandara Mantri Tuma. Okay, Dr. Siva Mohan. මොකද හේෂාන් මන්ත්‍රීතුමා
ඉන්ද්‍රිය නිදි අමචින් විවාදத்தில் කලந்து கொள்ள
සම්බන්ධ
බලංග තන්දකාක ගෞරව ஒரு உறுப்பினர் அவர்களுக்கு நன்றி தெரிவித்துக் கொள்கிறேன் பாடிம மற்றும் கைத்தொழில் அமைச்சர் அவர்களிடம் சில விடயங்களை தெளிவுபடுத்த விரும்புகின்றேன் ஒன்று முல்லை மாவட்டத்தில் பொருத்தமான ஒரு இடத்தை மேற்கொண்டு தெரிவை மேற்கொண்டு ஒரு கைத்தொழில் பேட்டையை ஆரம்பிக்க உதவுமாறு கோரி நிற்கின்றேன் அதற்கான பூரண ஆதரவை மாவட்ட இணைப்புக்குழு ஊடாக தர நான் ஆவலாக உள்ளேன் என்பதை தெரிவித்து வைக்க விரும்புகின்றேன் தமது மாவட்டத்தில் பனை தென்ன வளங்களும் தொழிலாளர்களும் தாராளமாகவே உள்ளன எனவே பனை தெங்கு கைத்தொழில் அபிவிருத்தியை செய்ய ஏற்ற இடமாக முல்லைத்தீவு மாவட்டம் இருக்கின்றது என்பதை குறிப்பிட்டு சொல்லலாம் மேலும் மரக்கைத்தொழில் அபிவிருத்தி செய்வதற்கும் முல்லை மாவட்டம் பொருத்தமானதாக அமையும் என கருதுகிறேன் தாங்கள் தங்களது அமைச்சின் ஊடாக 2017 ஒரு கைத்தொழில் பேட்டை அமைத்து தருவீர்கள் எனின் ஒரு குறிப்பிட்ட தொகை வேலை வாய்ப்புகளை ஏற்படுத்த அது வாய்ப்பாக அமையும் ஒட்டுசுட்டா நோட்டு தொழிற்சாலை இது நீண்ட காலமாக இயங்கி வந்த ஒரு தொழிற்சாலை
නාවික නීතිය පිළිබඳ සමහර මන්ත්‍රීවරු කතා කරනවා හරියම විදියට නීති විද්‍යාලයට ගිය කට්ටිය ඕක කතා කරන්නේ
නැහැ නීතිය
ஒட்டுசுட்டான் ஓட்டு தொழிற்சாலை, இது நீண்ட காலமாக இயங்கி வந்த ஒரு தொழிற்சாலை, மேலின் தொழிற்பட்ட காலத்தில் நஷ்டம் இல்லாது இயங்கி வந்த ஒரு தொழிற்சாலையாகும். இந்த தொழிற்சாலை கட்டிடங்களும் தேவையான பதனிடும் தொழில் உபகரணங்களும் உட்பட பல விடயங்கள் தற்பொழுது உள்ளது. எனவே நில ஒதுக்கீடு, கட்டிட வேலை, பயிற்சி வேலையாட்கள் என சகல தேவைகளும் உடனே ஒழுங்குபடுத்தப்படக்கூடியது. பயிற்சி பெற்ற தொழிலாளர்கள் குடும்பங்கள் பல வேலை செய்ய ஆவலாக உள்ளனர். எனவே ஒட்டுசுட்டான் ஓட்டு தொழிற்சாலை தொடங்குவதில் அது வெற்றிகரமாக இருக்கும் என்பதை நான் கூறி வைக்க விரும்புகின்றேன். அது மட்டுமல்ல, இந்த தொழிற்சாலை கடந்த காலத்தில் வடபகுதிக்கான ஓட்டு உற்பத்தியை, செங்கல் உற்பத்தியை பூரணமாக பூர்த்தி செய்து வந்தது என்பது குறிப்பிடத்தக்கது. தற்பொழுது அந்த தேவைகள் அனைத்தும் டங்கட்டுவ பிரதேசத்தில் இருந்து எடுத்துவிடப்படுகின்றன. எனவே இந்த ஒட்டுசுட்டான் ஓட்டு தொழிற்சாலை என்பது மீள இயக்க வேண்டிய ஒரு தேவை நமக்கு உண்டு.
கரு ரிஷாட் அமைத்துமா
அவர்களை செய்வோம் என்பதை சந்தோஷத்தோடு சொல்லிக் கொள்ளுங்கள்.
நன்றி அமைச்சர் அவர்களே. எனவே ஒட்டுசுட்டான் ஓட்டு தொழிற்சாலை தொடக்குவது சம்பந்தமாக வருகின்ற 19/12/2016 மாவட்ட இணைப்பு குழுவில் விவரமாக கலந்துரையாட நான் அமைச்சருடன் ஆவலாக உள்ளேன் என்பதையும் இந்த மேலான சபையில் தெரிவித்து வைக்க விரும்புகின்றேன். மேலும் பனை வளம் என்பது முல்லைத்தீவு மாவட்டத்தில் முக்கியமான ஒன்று. எமது உற்பத்தியாளர்கள் பாவனைக்கு மேலதிகமான லட்சக்கணக்கான போத்தல் அளவு கல் இன்று ஊற்றப்பட்டு வருகிறது. இப்படியாக அளிக்கப்படும் இயற்கை வளம் மூலம் பெருந்தொகையான உற்பத்தியாளர்களும் உரிய பனை வள கிராமிய நிறுவனங்களும் வருமான இழப்பை சந்தித்து வருகிறார்கள். இந்த நாட்டில் வினாகிரி என்பது பல உணவு தேவைகளுக்காக பாவிக்கப்படுகிறது என்பது நீங்கள் அறிவீர்கள். அது மட்டுமல்ல, சர்ஜிக்கல் ஸ்பிரிட் வைத்தியசாலையில் பாவிக்கப்படும் சர்ஜிக்கல் ஸ்பிரிட் என்பது பெருமளவு மருத்துவ தேவைக்காக நாடு முழுவதும் பாவிக்கப்பட்டு வருகிறது. இது வெளிநாட்டிலிருந்து இறக்குமதி செய்யப்பட்டு வருகிறது. எனவே கௌரவ அமைச்சர் ரிசார்ட் பதியுதீன் அவர்களே, வாணிப கைத்தொழில் அமைச்சர் அவர்களே, எமக்காக ஒரு வினாகிரி தொழிற்சாலை, சர்ஜிக்கல் ஸ்பிரிட் தொழிற்சாலையை புதுக்குடியிருப்பு பிரதேசத்தில் உருவாக்க நீங்கள் அதற்கும் உரிய ஆவண செய்து தருவீர்களெனில் நாங்கள் நன்றியுடையவர்களாக இருப்போம். மேலும் அங்கு ஒரு மறுசீரமைப்பு செய்யக்கூடிய ஒரு கட்டிடம் ஒன்று புதுக்குடியிருப்பில் அமைந்துள்ளது என்பதும் குறிப்பிடத்தக்கது. மேலும் பனை தங்குவள சமாசம் ஒன்று இச்செயற்பாட்டை வழிநடத்த முல்லைத்தீவில் ஆவலாக உள்ளது என்பதை குறிப்பிட்டு வைக்க விரும்புகின்றேன். உயர்கல்வி அமைச்சர் அவர்களே, உங்களுக்கு எனது ஒரு வேண்டுகோள். நீங்கள் அமர்ந்திருப்பதால் தமது முல்லைத்தீவு பிரதேசத்துக்கு ஒரு கடல் வளத்துறை பல்கலைக்கழகம் ஒன்றை அமைப்பதற்கு நீங்கள் ஆவண செய்து தருமாறு தயவுடன் கேட்டுக்கொள்கின்றேன். நீங்கள் பல தடவைகள் என்னை கேட்டிருந்தீர்கள் ஏதாவது ஒரு பல்கலைக்கழகம் அமைப்பதற்கு முல்லைத்தீவில் முயற்சி எடுக்குமாறு. இந்த கடல் வளத்துறை பல்கலைக்கழகத்தை அரசாங்க பல்கலைக்கழகமாக உருவாக்குவதற்கு ஆவண செய்து இந்த கடல் வளத்துறை பல்கலைக்கழகத்துக்காக நாங்கள் ஒதுக்கப்பட்ட காணி வட்டுவாகல் பிரதேசத்தில் அமைந்துள்ளது. எனவே நீங்கள் அந்த காணியையும் விடுவித்து உங்களுக்கு உங்களது அபிவிருத்தி தேவைகளில் அதை ஈடுபடுத்தலாம். அதுடன் சேர்ந்திருக்கும் பொதுமக்களின் காணிகளையும் விடுவித்தால் சிறந்ததாக அமையும். கடற்படையினருக்கு முள்ளிவாய்க்கால் பிரதேசத்துடன் சேர்ந்து 300-400 ஏக்கர் அரச காணி உள்ளது. எனவே அங்கு அவர்கள் விலகி இந்த இடத்தை இப்படியாக கடல் வளத்துறை, அதேபோல் சுற்றுலாத்துறைக்காக ஒதுக்கி பொதுமக்களின் காணிகளையும் விடுவித்து உதவுவீர்களெனில் மிகவும் நன்றியாக இருக்கும் என கூறி எனது இந்த உரையை முடித்துக் கொள்கின்றேன். நன்றி, வணக்கம்.
Honorable Rishad Badudi, you have 3 minutes. Garu Saratamnu Gamamtu.
Garu Sabhapatumani, Bhoomi Stuti Obatumana Magi Kaleta Pratamenut. කතා කරන්න අවස්ථාව ලැබීම ගැන අද සුපුරුදු පරිදි මුදල් අමාත්‍යාංශයේ
ඒ ප්‍රතිපාදන ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ. මම මුලින්ම කියන්න ඕනේ සාමාන්‍යයෙන් මේ ආකෘතිය අනුව රටේ මොනිටරි පොලිසි එහෙම නැත්නම් මූල්‍යමය නීති රීති ගන්න මහ බැංකුව ෆිස්කල් පොලිසි එහෙම නැත්නම් අය සහ වැය දල වශයෙන් පිළිබඳ කටයුතු කරන්නේ මුදල් අමාත්‍යාංශය. දැන් මෑත කාලයේදී දීර්ඝ කාලයක් නරක ආදර්ශයක් අපිට ලැබිලා තියෙනවා. ඒක සෑම රජයක්ම කරපු වැඩක්. ඒ මහ බැංකුවේ මොනිටරි පොලිසි ක්‍රියාත්මක කරන මහ බැංකුවේ වැඩ කටයුතු වලට රජයන් අතපොවල තියෙනවා. අපි මතක තියාගන්න ඕනේ මහ බැංකුව ඒ කියන්නේ මූල්‍යම ප්‍රතිපත්ති පිළිබඳ කටයුතු කරන මහ බැංකුව. ඒගොල්ලන්ගේ ප්‍රධානම කාර්යභාරය තමයි රුපියලේ වටිනාකම රඳවා ගැනීමත් ඉන්ෆ්ලේෂන් නැත්තම් ඒ මේ ඉන්ෆ්ලේෂන් සීමා කිරීමත් උද්ධමනය සීමා කිරීම. මුදල් අමාත්‍යාංශය බලන්න ඕනේ රටේ ආදායම ලබාගන්නේ කොහොමද දෙපාර්තමේන්තු හරහා, ඒ විශේෂයෙන් මුදල් අමාත්‍යාංශය යටතේ තියෙන දෙපාර්තමේන්තු හරහා සහ ඒවා අයවැය යටතේ බෙදන්නේ කොහොමද කියලා. මම හිතනවා අපි සියලු දෙනා මේ සභාව වෙනුවෙන් එකග වෙන්න ඕනේ ඒ මහ බැංකුවේ ස්වතන්ත්‍රභාවය, ස්වාධීනත්වය, ආර්ථිකය විමර්ශය කරන්න තියෙන ඒ අයිතිය අපි රැක ගන්න ඕන. සමහර අවස්ථාවල රජයේ ප්‍රතිපත්ති මූල්‍ය ප්‍රතිපත්ති වැරදි නම් මහ බැංකුවට අයිතිය තියෙනවා රජයට දන්වන්න. දැන් මේ වැරදි මාවතේ යන්නේ නැත්තම් ඒක ගැන රතු එලියක් පත්තු කරන්න කටයුතු කරන්නේ කියලා ඒවට විසඳන්න. ඒ හින්දා පළමුවෙන්ම අපි කොයි පැත්තේ හිටියත් මගේ ඉදේ පාර්ලිමේන්තුවක් හැටියට අපි අනුමත කරන්න ඕනේ මේ වෙනස. මුදල් අමාත්‍යාංශය වෙනයි මහ බැංකුව වෙනයි. ඒ දෙන්න එක්කාසු කරන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මූල්‍ය මණ්ඩලයේ ඉන්නවා මහ බැංකුවේ. ඒ අදහස් එහාට ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් අපි ගත්තොත් මුදල් අමාත්‍යාංශය. මුදල් අමාත්‍යාංශයේ කාර්යභාරය ෆිස්කල් පොලිසි එක දිහා බලපුවාම බොහෝ දුරට ඒක යොමු වෙන්නේ බදු අය කිරීම පිළිබඳව. ඒගොල්ලගේ කාර්යභාරය අපේ ගජදීර මගේ හිතවත් මන්ත්‍රීතුමාත් හිටියා ඒකේ නියෝජ්‍ය අමාත්‍යතුමා හැටියට. ඒගොල්ලගේ කාර්යය ඒ රටේ ආදායම සහ වියදම. දැන් අපි බලන්න ඕනේ මේ බදු ගැන. මොකද මේ විවාදය තුල යටින් දිවෙන ප්‍රශ්නය තමයි මේ බදු ගහන්නේ කොහොමද, ඒක සාධාරණද, ඒ අනුපාත හරිද, මේවා ගැන තමයි අත්ත වශයෙන් යටින් දිවෙන සාකච්ඡාව පැවැත්ුනේ. දැන් අපි දන්නවා 1956 ගරු SWRD බණ්ඩාරනායක මහත්මයා බලය ගත්ත ගමන් ලෝකයේ හොඳම විශේෂඥයෝ ආර්ථික විශේෂඥයෝ ගෙන්නලා මේ බදු ක්‍රමය ගැන සාකච්ඡා කරා. විශේෂයෙන් ගමුන්නාසල අහලා ඇති මගේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හොඳට දාන නිකලස් කැල්ඩෝ කියන ඒ අර්ථශාස්ත්‍රඥයා ගෙනල්ලා තමයි මූලිකම ඒ බදු ක්‍රමය ඒ කාලේ සකස් කරේ, නිකලස් කැල්ඩෝගේ ක්‍රමය. දැන් අපි බලන්න ඕනේ සාමාන්‍ය පිළිවෙත මොකද්ද. සාමාන්‍ය පිළිවෙත තමයි මේ අපි විශ්ලේෂණය කෙරුවොත් මේ බදු යනුවෙන් අපි අදහස් කරන්නේ මොකද්ද කියලා අපිට කියන්න පුළුවන්. මොකද්ද ඒ බදු වලින් කෙරෙන්නේ? ඒ රටේ ආදායම් ඔක්කොම එක්කාසු කර රාජ්‍ය ආයතනයට, රාජ්‍ය අංශයට බලය ලබා දෙනවා. සංවර්ධනය වෙන්න පුළුවන්, සුබ සාධනය වෙන්න පුළුවන්. ඒ සඳහා ඒ මුදල් අයවැය ලේඛනය තුලින් ලබා දෙන්න. දැන් එසේ කිරීමේදී ප්‍රශ්නයක් ඇති වෙනවා. කෙලින්ම ගහන බදු කොයිතරම් තිබිය යුතුද, වක්‍ර බදු කොයිතරම් තිබිය යුතුද කියලා. දැන් හුඟක් රටවල් වල කියන දේ තමයි මේ දියුණු වුණ රටවල් වල අපිට කියන්න පුළුවන් ඒවා ධනපති ක්‍රමයේ යටතේ දියුණු වුණ රටවල් වල කෙලින් බදු තියෙන 80%, 20%යි වක්‍ර බදු වශයෙන් ලබා ගන්න. නමුත් අද අපේ රටේ බලපුවාම ඒකේ අනිත් පැත්ත තියෙනවා. අපි සාමාන්‍ය 80%ක් විතර ගන්නවා වක්‍ර බදු වලින්, 20%ක් විතරයි අපි ගන්නෙ කෙලින්ම යොදන බදු වලින්, ඍජු බදු වලින්. ඉතින් මෙතන ඉස්සල්ලාම පරතරයක් තියෙනවා, කොයි පැත්තටද අපි යන්නේ කියලා අපි ඉස්සල්ලාම निराකරණය කරගන්න ඕන. දැන් අපි රජයක් හැටියට පිළි අරගෙන තියෙනවා, අපි වර්ෂයෙන් වර්ෂයට යන්න ඕනේ අඩු ගානේ 60-40යි. 60%ක් අපි කෙලින්ම ගහන බදු සහ 40%ක් වක්‍ර බදු හැටියට දාන්න ඕනේ කියලා. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන් අපේ ආසාවක් තියෙනවා දේශපාලනඥයෝ කවුරුත් කැමති නැහැ බදු ගහන්න. විශේෂයෙන්ම වක්‍ර බදු ගහන්න. මොකද මේ වක්‍ර බදු සියලු දෙනාටම ගහන බද්දක්. ඒවැ යම් යම් හොඳ පැත්තකුත් තියෙනවා. මොකද මේ පාරිභෝජනය අනුව තමයි ඒ බද්ද වැටෙන්නේ. වැඩියම පාරිභෝජනය කරොත් වක්‍ර බදු වල එතකොට එයාට වැඩියෙන් ගෙවන්න වෙනවා. අඩුවෙන් පාරිභෝජනය කරන එක්කෙනාට අඩුවෙන් ගෙවන්න වෙනවා. නමුත් බොහෝ විට ඒක වැටෙන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා කෑම බීම පාරිභෝජනයට ගන්න හැම දෙනාටම අවශ්‍ය දේවල්. ඒ හින්දා තමයි අපි රජයක් හැටියට දැන් ප්‍රතිඥාවක් දීලා තියෙනවා, ක්‍රමක්‍රමයෙන් අපි 60%ක් කෙලින්ම ගහන බදු සහ 40%ක් වක්‍ර බදු වලට යන්න. රටක් දියුණු වෙනවා නම් අපි සංවර්ධනය වෙනවා නම් ඒකේ ලකුණක් තමයි ඒ බදු ගෙවන්න පුළුවන් ජනකාය වැඩි වෙන්න ඕන. දැන් අපි 6%ක 7%ක 8%ක ආර්ථික වර්ධනයක් ලැබෙනවායි කියලා අපි ප්‍රකාශ කරනවා. නමුත් ඒක තුන නොඑක් පරස්පරතා තියෙනවා. දැන් මගේ මීට ප්‍රථම කතාවල මම කිව්වා ඒක පරස්පරතාවයක් තමයි අපි සංවර්ධනය කියලා කියනවා. නමුත් දුප්පත් අයගේ කණ්ඩායම වැඩි වෙනවා. ඒක හරිනම් වෙන්න බෑ. සංවර්ධනය වැඩි වෙනවා නම් කොහොමද සමෘද්ධි 27%ක් වෙන්නේ? ඒ වගේම තමයි අපි සංවර්ධනයට යනවා නම් කොහොමද අපේ ආදායම් බදු අවුරුද්දෙන් අවුරුද්ද අඩු වෙන්නේ? ඒකේ මොකක් හරි ප්‍රහේලිකාවක් තියෙනවා. මිනිස්සු අපි සංවර්ධනය තුළ දළ දේශීය නිෂ්පාදිතය කියන ඒ ප්‍රමාණය අපේ වැඩි වෙනවා නම් අපි 7%ෙන් වැඩි වෙනවා නම් ඒක ඒ විදිහට අපේ දළ දේශීය ඒ කියන්නේ අපේ ආදායම වැඩි වෙනවා නම් එහෙමනම් විශේෂයෙන්ම කෙලින්ම ගහන බදු ප්‍රමාණය වැඩි වෙන්න ඕන. දැන් එක හොඳක්
තියෙනවා. හැමතුමා තා විනාඩි 2යි ඔබතුමාට තිබෙන්නේ.
හොඳක් තියෙන්නේ මේකෙන් මම මට විනාඩියක් දෙන්න. අපිට පේනවා පහුගිය වර්ෂයේ විශේෂයෙන්ම අපේ බදු අතින් හොඳ ප්‍රගතියක් අපිට දක්වන්න පුළුවන්. ටැක්ස් රෙවනිව් සම්පූර්ණ ප්‍රමාණය බිලියන 1000ක් තිබුණා 20.13, අද වෙනකොට බිලියන 1432ක් දක්වා ඒ බදු වැඩි වෙලා තියෙනවා. ඉතින් අපි සංවර්ධනයක් කතා කරනවා නම් ඒක එසේ තිබිය යුතුයි. ඇයි මේක අපිට කරගන්න බැරි වෙලා තියෙන්නේ? හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අපේ බදු පරිපාලනයේ තියෙන දුර්වලතා. මේ රටට ලැබිය යුතු මුදල් ප්‍රමාණය ලැබිලා නැහැ. කොතනද මේ ප්‍රශ්නේ තියෙන්නේ? දැන් මේ කොකේන් ගැන කතා කරන හුඟක් විරුද්ධ පක්ෂය. අඩු ගානේ දැන් ඒව අහුවෙනවා. නමුත් මේක ඇතුලේ ඉස්සර මේවා ඇවිල්ලා හම්බ කරපු සල්ලි කිසිම දෙයක් අපේ බදු ගෙවීම සඳහා යොදාගෙන නැහැ. ඉතින් ඒක තමයි මේ විදිහට ඒක එක නිදසුනක් පමණයි අපිට ඒ බදු පරිපාලනය ඉතා ඉක්මනින් දියුණු කරන්න ඕනේ. දැන් රජය තිදි අරගෙන තියෙනවා රැම්සීස් කියන ඒ නව ක්‍රමයට ගිහිල්ලා නව පරිපාලන ක්‍රමය තුළින් ඒ රජයේ හිමි විය යුතු බදු ලබා ගන්න. ඒකට සමහර අය විරුද්ධ වෙනවා, නොයෙක් චෝදනා කරනවා. නමුත් ඒ තාක්ෂණයට යෑම ඉතාම අවශ්‍යයි. දෙවෙනි කාරණාව මම කියන්න ඕනේ, තමුන් ආසල අපි සියලු දෙනාම එකග වෙන්න ඕනේ මේ රටේ තියෙන මේ දූෂණය කොයි පැත්තෙන් කළත් නවත්තන්න ඕන. ඒ හින්දා මම අවසාන වශයෙන් කියන්න කැමති අපි ඇමතිවරු කීප දෙනෙක් අපි කැබිනට් මණ්ඩලයට යෝජනාවක් කරනවා අර ක්‍රිමිනල් ජස්ටිස් කොමිෂන් වාගේ කොමිසමක් පත් කරන්න. මේ ප්‍රශ්නය දිහා බලලා ඉක්මනින් නඩු අහලා මාස දෙක තුනක් ඇතුළත තීරණය දෙන්න වැරදිකාරයා වැරදිකාරයා නිවැරදිකාරයා නිවැරදිකාරයා මේ සාමාන්‍ය පිළිවෙත යටතේ හැමදේම කල් දාලා මේවා යටිපඩ ගහන තත්ත්වයක් මේ රටට සුබ නැහැ. කොයි පැත්තේ වුණත් මං කියන්නේ අර පැත්තේවත් මේ පැත්තේ කොයි පැත්තටවත් මේක සුබ නැහැ.
ඔබතුමා කාලය අවසන්
වෙනවා. ගරු සභාපතිතුමනි ඔව් කොයි පැත්තට වුණත් අපි කියන්නේ කොයි පැත්තෙන් වුණත් මාස 3ක් ඇතුළත පරීක්ෂණය පවත්වලා තීන්දුව දෙන්න ඕනේ. වැරදිකාරයෝ නම් හිරේ යවන්න, නිවැරදිකාරයෝ නම් ගෙදර යවන්න. ඒ දෙක එකක් කරන්න කියලා අපි කැබිනට් එකට මේ අගාරුවාද යෝජනා කරනවා කියමින්
ඔබතුමාට බොහොම ස්තුතියි. ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 17ක් තිබෙනවා.
විනාඩි 20යි ගරු සභාපතිතුමනි.
ඔබතුමාගේ කාලය මහින්දානන්ද අරුත්ගමගේ මැතිතුමා විනාඩි 2ක් අරන්
තිබෙනවා. හොඳයි හොඳයි. ගරු කාර්ක සභා සභාපතිතුමනි මෙම අයවැය ව්‍යාදයට කරුණු කීපයක් එකතු කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව මා ස්තුතිවන්ත වෙනවා. තමුණාන්සලා මේ ඉදිරිපත් කරපු අයවැය යෝජනාවලිය ඉතාම හොඳින් විශ්ලේෂණය කරාම අපට පෙනී යන්නේ ප්‍රධාන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග තුනක් මත මේ අයවැය යෝජනාවලිය පදනම් වෙලා තියෙනවා. එකක් තමයි රටේ ප්‍රධාන ජාතිකාර්ථික සම්පත් විකුණාගෙන කෑම. දෙක තමයි මේ රටේ ආර්ථික අවස්ථා විදේශිකයන් වෙත විවෘත කිරීම. විශේෂයෙන්ම විදේශික ආයෝජකයන්ට ඉඩම් ලබා දීමේදීත් ඔවුන්ට අවුරුදු 5ක් දක්වා ඒ රටවල ශ්‍රමිකයන් ගෙනීමට අවස්ථාව නිර්මාණය කර දීමේදීත් සින්නක්කරව ඉඩම් ලබා දෙන්න පුළුවන් ප්‍රතිපත්තිමය තීන්දුව ගෙන තිබීමිනුත් පෙනෙන්නේ අනිත් අතට දේශීය කර්මාන්තකරුවට හා ව්‍යාපාරිකයා අධික බදු දැලකට යටත් කරවීමෙන් බදු සහන විදේශ ආයෝජකයාට ලබා දීමෙන් පෙනී යන්නේ තමුන්නාන්සලාගේ ආර්ථික උපාය මාර්ගයේ ප්‍රධාන වශයෙන් ආර්ථිකය විදේශීයකරණය කිරීමත් මේකේ ඇතුළත් කාරණයක්. විකිණීමෙනුත් වෙන්නේ බොහෝ දුරට ඒක. සුබසාධන කප්පාදුව තමයි අනිත් එක තමුන්නාන්සලාගේ. දැන් මෙතන සුබසාධන කප්පාදුව ගැන අපි බොහෝ ප්‍රමාණයක් කරුණු දක්වලා තියෙනවා. මං කැමතියි මෙතෙන්දී වැඩි අවධානය යොමු කරන්න තමුන්නාන්සලාගේ විකිණීමේ ප්‍රතිපත්තිය පිළිබඳව. දැන් මේ අයවැය අද අන්තිම දවස. අයවැය ගැන කතා කරන්න පටන් ගන්නකොටම මේ දවස වෙනකොට පටන් ගන්නකොට තිබිච්ච මදුසමය තමුන්නාන්සලාගේ නැහැ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළුව ආණ්ඩුව ඇතුලේ ඉන්න ඒගොල්ලෝ එලිබිඩ බයිනවා රනිල් වික්‍රමසිංහ පළුවට. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ පසුබල මන්ත්‍රීවරු දාලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව ඇතුලේ ඉන්න පළුවට බයිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව ඇතුලේ ඉන්න පළුව කියනවා මේක අසුචි ගොඩක්. ඉක්මනින් මේකෙන් එළියට එන්න ඕනේ කියලා. ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ පසුබල මන්ත්‍රීවරු කියනවා මේකේ ඉන්න බැරි නම් යන්න. අපිට පුළුවන් ආණ්ඩුව පවත්වාගෙන යන්න කියලා. ඉතින් මට තේරෙන්නේ නැහැ අසූචි ගොඩක ඉන්නේ කොහමද? UMPA මන්ත්‍රීවරු ඉන්න බැරි නම් යන්න කියද්දි ඉන්නේ කොහමද කියලා. ඉතින් ඒකෙන් පේනවා තමුන්නාන්සලා මේ ඊටාම කෙටි කාලයක් තුළ මෙතරම් බලවත් මහජන අප්‍රසාදයකට පත්වෙච්ච ආණ්ඩුවක් නැහැ. මෙතරම් අර්බුද නිර්මාණය කරපු ආණ්ඩුවක් නැහැ. අද තමුන්නාන්සලාගේ ආර්ථික ප්‍රතිපත්තිය පදනම් වෙලා තියෙන්නේ දේශපාලන ප්‍රතිපත්තිය පදනම් වෙලා තියෙන්නේ තිබෙන අර්බුද සමනය කරන්න නෙවෙයි තව අර්බුද වර්ධනය කරන්න. දැන් බලන්න තමුන්නාන්සලා ත්‍රිකුර හම්බන්තොට වරාය ඉර යන කරුණු සඳහන් වුණා මම දීර්ඝව කියන්නේ නැහැ. ගෙඩිය පිටින් වික්කා රුවන් විජේවර්ධන ආරක්ෂක නියෝජ්‍ය ඇමතිතුමා කිව්වා නැව් දෙකක් බලහත්කාරයෙන් ඒ ඉන්න සේවකයන් අත්පත් කරගෙන ඉන්නවයි කියලා එක පට්ටපල් බොරුවක්. එතන වෙලා තින්නේ නැව් පිටත් වෙන්න නම් ඒ නැව් වලට සංඥාවල් දෙන්න ඕන. සංඥාවල් දීමේ වෙලකී ඉන්නවා සේවකයෝ. ඒ සංඥාව දෙන්නේ නැතුව කප්පිටට බෑ නැව ගෙනියන්න. බලහත්කාරයෙන් තියාගෙන ඉදීමක් නැහැ. ඒ නිසා කරු මුණස්සනාරුවට මන්ත්‍රීතුමනි ඒ බොරු කියලා නොමග යවන්නේ නැතුව විශේෂයෙන්ම අපි කියන්න ඕන නාවික හමුදාව මේ ක්‍රියාදාමයට යොදව ගත්තේ ඇයි? කැරලි මර්ධන පොලිසිය ගෙනියන්න පුළුවන්. එහෙම නැත්නම් විශේෂ කාර්ය බලකාය ගෙනියන්න පුළුවන්.
සිවිල් විරෝධතාවයක් මැඩපවත්වන්න නාවික හමුදාව යොදුවේයි තමුන්නාන්සලට ඕන රණවිරුවා කියන සංකල්පයට අපේ සමාජයේ තියෙන ගරුත්වය නැති කරන්න ඌරගේ මාළු ඌරගේ පිටේ තියලම කපන එකයි තමුන්නාන්සල කරේ ඒක තමයි තමුන්නාන්සල උදන් ගනමින් අහන්නේ නේවියක රණවිරුවා නේද මොකද මේ උනේ කියලා නාවික හමුදාව යව්වේ මේ දේශපාලන කුපාඩිකම ඉටු කරගන්න තමයි ගරු මූලාසන අරුඩ කාර්ග සභා සභාපතිතුමනි අනිත් එක මම ඔබතුමාට කියන්න කැමති දැන් හම්බන්තොට වරාය චීනෙට දෙනවා ඉතාම අඩු මිලකට ඉඩම්වල වටිනාකමටත් වඩා අඩු මිලකට වරාය වටිනාකම කෙසේ වෙතත් අක්කර 4000 ගානන් ඉඩම්වල වටිනාකමටත් වඩා අඩු මිලකට ඒ විතරක් නෙමෙයි ගරු කාර්ග සභා සභාපතිතුමනි ඉන්දියාවට දෙනවා කොළඹ වරායේ ඊස් ටර්මිනල් එක කොළඹ වරායේ ඊස් ටර්මිනල් එක ඉන්දියාවට දෙනවා ඉන්දියාවට දෙන්න පුළුවන් වෙන විදියට කැබිනට්
පත්තරයක් තියෙනවා නලින් මණ්ඩාරමන්ත්‍රීතුමා ඕඩර් ප්ලීස් නලින් මණ්ඩාරමන්ත්‍රීතුමා මොකද පොයින්ට් ඔෆ් ඕඩර් එක
වැදගත් ප්‍රීති ප්‍රශ්නයක් දැන් මේ
හම්බන්තොට ආංකේ කියන්න මන්ත්‍රීතුමා රීති මොකද්ද
සිදුවීමත් එක්ක අපිට මතක් කරනවා අපි හම්බන්තොට ගියාම අපිට වෙඩි තිබ්බා
අපි කැවුවා ප්‍රීති ප්‍රශ්නයක් නෙමෙයි
මේ මන්ත්‍රීවරුන්ට
ගරු මූලාසනාරූඩේ මන්ත්‍රීතුමනි කාර්ග සභා සභාපතිතුමනි බල්ලෝ බිරුවට උන්ට ගල්වලින්ග ගහ ඉන්න ගියොත් අපිට ගමන යන්න වෙන්නේ බුරණ බල්ලෝ බිරුවාවේ අපි අපේ ගමන යනවා අපි අපේ ගමන යනවා ගරු කාර්ග සභා සභාපතිතුමනි ඒයින් අනුව ඉන්දියාවට දෙන්න යනවා ඊස් ටර්මිනල් එක දැන් මේකේ කොළඹ වරායේ තියෙන ටර්මිනල් ටිකක් දෙනවා හම්බන්තොට ජාත්‍යන්තර වරායක් දෙනවා මම ගාව තියෙනවා ගරු සභාපතිතුමනි මෙන්න මේ සිටියම තියෙන දැනට මුහුදු නැව් ගමන් මාර්ගයේ මේ කලාපයේ සේද මාවතේ මෙන්න මේ තායිලන්තය හරහා චීනය දැනට ටනල් එකක් හදනවා මේ නැව් ගමන් මාර්ගය වෙනස් කරන්න මෙහෙම එන පාර වෙනුවට කෙලින් මෙන්න එතකොට මැලේසියාවේ සිංගප්පූරුවේ වරායවල් ආවරණය වෙන්නේ නැහැ ඒ මාර්ගයේ හම්බෙන ප්‍රධානතම දියුණුතම වරාය තමයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය චීනය මේක දන්නවා චීනය මේක දන්න හන්ද තමයි තමුන්නාන්සල ගන්නවද කියලා අහපු ගමන් ගත්තේ චීනය මේකේ වැදගත්කම දන්නවා තව අවුරුදු කීපයක් ඇතුළත ලෝකෙ වැඩිම ආදායම් උපදවන වරාය බවට මේ වරාය පත් වෙනවා ආර්ථික දර්ශනයක් නැති දැක්මක් නැති කෙටි කාලයක් තුල හම්බ කරගැනීමේ න්‍යාය පත්‍රයෙන් ආපු රොත්තක් අර මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමා කිව්වා අලුත්ගමගේ මැතිතුමා කිව්වා චරිත රත්වත්තේ පාස්කර ලිංගම් ඔය 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 කට්ටිය දාලා මේ රටේ ආර්ථිකයේ සෑම සාරයක්ම හූරගෙන කන එක වෙන්නේ ඔය හැම ගනුදෙනුවකම යනවා කුට්ටි පිටින් ගාන ඔය හැම ගනුදෙනුවකම යනවා කුට්ටි පිටින් ගාන ඒ ඒ ඒ යන මම මේ සිටියම හැන්සර් ගත කරනවා ගරු කාර්ග සභා සභාපතිතුමනි ඒ විතරක් නෙවෙයි ගරු කාර්ග සභා සභාපතිතුමනි තමුන්නාන්සලා අපි කල්පනා කරන්න ඕන මේ එක පැත්තකින් ඉඩම් පනත වෙනස් කරගෙන යනවා ඉඩම් ටික විදේශිකයන්ට දෙන්න පුළුවන් වෙන විදියට නීතිය වෙනස් කරනවා දැන් ගේනවා තව පනතක් මේ මංකොල්ලේ හොඳටම කරගෙන යන්න ගේනවා මෙන්න ගැසට් පත්‍රය ඊයේ මේක පාර්ලිමේන්තුවට ගෙනාව සංවර්ධන විශේෂ විධිවිධාන පනත මේ පනත ගෙනාවොත් දෙයහාමුදුරුවනේ රටට ආණ්ඩුවක් ඇතුලේ ආණ්ඩුවක් හැදෙනවා ආණ්ඩුවක් ඇතුලේ ආණ්ඩුවක් රාජ්‍ය පාලනේ සියලු විෂය පරාසයන්ට අදාළ ප්‍රතිපත්ති සකස් කිරීමේ බලය මේ අලුත් ඇමතිතුමා ගන්නවා මේ ඇමතිතුමා කවුරුවත් නෙවෙයි අගමැතිතුමා අගමැතිතුමා තමයි මේ විශේෂ අමාත්‍යංශය ගන්නෙ ගරු නියෝග කාර්ග සභා සභාපතිතුමනි පොයින්ට් ඔෆ් ඕඩර් එකක මගේ කාලේ ගන්න දෙන්න එපා කරුණාකරලා ඔබතුමා සාධාරණ කිටු කරන්න
ඕඩර් ප්ලීස්
ගරු
අජිත් මන්ත්‍රීතුමා
ගරු කාර්ග සභා සභාපතිතුමනි
ඔබතුමාලා පොයින්ට් ඔෆ් ඕඩර් එකක් ගන්නව නම්
මේ ගරු කාර්ග සභා සභාපතිතුමනි ඒ අනුව මේ ඒ අලුත් ඇමතිවරයාට ලැබෙනවා විශේෂ බලයක් ව්‍යාපෘති හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ බලය මේක යටතේ ආයතන දෙකක් හදනවා එකක් ප්‍රතිපත්ති සම්පාදන කාර්යාලය දෙක සංවර්ධන ඒජන්සිය තුන ප්‍රාදේශීය සංවර්ධන මණ්ඩල පහ හදනවා
ඔව් අද කතා කරලා මන්ත්‍රීතුමා මොකද
පොයින්ට් එක අරගෙන ඉන්න කොරත්තරනේ
මන්ත්‍රීතුමා
වරාය ප්‍රශ්න ඇති
ඒක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙමෙයිනේ
ගරු කාර්ග සභා සභාපතිතුමනි
ගරු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලාසෙන්න එකක් කතාවට බාධා කරන්න එපා. දෙවෙනි එක තමයි ස්ථාවර නියෝග අංකය කියලා රේස් කරන්න. එතකොට ලේසි ස්ථාවර නියෝග අනු කටයුතු කරන්න. ප්‍රොමිස් ඔබතුමා කතා කරන්න.
බොහොම ස්තුතියි සභාපතිතුමනි ඔබතුමා ඔබ කියන්නේ ගිය කාලේ මගෙන් නොගනීවි කියලා ප්‍රාර්ථනා කරනවා.
පලස් එතකොට ප්‍රතිපත්ති ආයතන කීපයක් හදනවා ප්‍රතිපත්ති සම්පාදන කාර්යාලය සංවර්ධන ඒජන්සිය ප්‍රාදේශීය සංවර්ධන මණ්ඩල පහක් හදනවා මේ පලස් සභාව යටතේ පවතින ආයතන වලට මුදල් වෙන් කිරීමේ බලය පවා මෙම ප්‍රාදේශීය සංවර්ධන මණ්ඩල විසින් අත්පත් කරගන්නවා ඒ විතරක් නෙවෙයි ගරු කාර්යක සභා සභාපතිතුමනි ජාත්‍යන්තර වෙළඳ කටයුතු කළමනාකරණයේ හා විශේෂ ඒ සඳහා විශේෂ ආයතනයක් පිහිටවනවා ඒ ආයතනය සම්පූර්ණයෙන්ම අමාත්‍යවරයාගේ බලයට යටත් කරනවා ඒ විතරක් නෙවෙයි මේ ප්‍රතිපාදන මගින් ආයෝජන මණ්ඩල පනතේ තියෙන වගන්ති අපනයන සංවර්ධන මණ්ඩල පනතේ තියෙන ප්‍රතිපාදන අත්හිටුවන ඒ ආයතන පරිපාලනය කිරීමේ බලය මේ අගමැතිවරයාටද පිහිටවන අමාත්‍යංශයට පැවරෙනවා ඒ විතරක් නෙවෙයි ගරු කාර්යක සභා සභාපතිතුමනි වාණිජ අධ්‍යක්ෂවරයා අපනයන පාලකවරයා තේ මණ්ඩලයට අයත් බලතල ක්‍රියාත්මක කිරීම සඳහා බලය පමරපු අය ඒ සියලු දෙනාගේ මෙහෙයවීමේ බලය මේ මගින් අග්‍රාමාත්‍යවරයාටද ගන්නවා අමාත්‍ය මණ්ඩල අනුමැතිය රැතුව ඒ ආයතනවල බදු පැනවීමේ හා බදු සහන දීමේ විශේෂ බලයක් මේ ඇමතිට ලැබෙනවා නීතියෙන් නිදහස් වීමේ බලය ගරු කාර්යක සභා සභාපතිතුමනි මුක්තිය චන්දෙට කලින් නම් කිව්වේ ජනාධිපතිගේ මුක්තිය අතහරිනොයි කියලා ජනාධිපතිට විරුද්ධව වුණා නඩු දාන්න රටවැසියට අයිතිය දෙනවයි කියලා ජනාධිපතිතුමාගේ මුක්තියත් ඒ කියපු ප්‍රමාණයට නැති වුණේ නැහැ ටිකක් නැති වුණා හැබැයි එහෙම කියපු අය දැන් මේ පනතෙන් මොකද කරන්නේ මේ අලුත් ඇමතිට ඒ ඇමතිගේ ආයතනවල ඉන්න නිලධාරීන්ට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න බෑ මේ පනතේ බලතල ක්‍රියාත්මක කරලා හානියක් වුණොත් මේ රටේ මිනිහෙක්ගේ අයිතියට ඒකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න බෑ සිවිල් නඩුවක් ගියත් නිලධාරියෙක් වැරදිකාරයෙක් වුණත් වන්දිය ගෙවන්නේ රජෙන් සිල නිලධාරියා පුද්ගලිකව නෙවෙයි ඒ කියන්නේ මේ ආයතනවලට බලය දෙනවා බය නැතුව වැඩ කරවලා මානව අයිතිවාසිකම් වැඩක් නැහැ සිවිල් අයිතිවාසිකම් වැඩක් නැහැ උඹලා අපි කියන විදියට වැඩ කරපල්ලා අපි උඹලව රකින්නවා වර්ධකාරයා වුණත් දඩේ ගෙවන්නේ ආණ්ඩුවෙන් නඩු දාන්න බෑ ශ්‍රේෂ්ඨාධිකරණේ මේක තරම් ඒකාධිපති පනතක් මේ රටේ ආර්ථිකයේ සමස්තය අතට අරගෙන ජනාධිපතිට විතරක් තියෙන මුක්තිය කොහොමද අගමැති වෙන්නේ මේක හරහා ඒ නිසා ගරු කාර්යක සභා සභාපතිතුමනි තමුන්නාන්සලට අපි කියන්න ඕනේ
අපවාමන්ත්‍රීතුමා මොකද
පොදුවේ 74 දෙක යටතේ අර හෝකන්දර මාලිගාවේ අවුරුදු 20ක මැරිච්ච කොල්ලගේ කුමන්ත්‍රණය ගැන පොඩ්ඩක්
අදාළ නැහැ
ඔබතුමාගේ සතුට පිණිස මේ ප්‍රශ්නේ ඉවහල් වේවා කියලා ආරංචි වෙනවා ඒ පරීක්ෂණ කරපු තලංගම පොලිසිය OIC ව අපරාධ අංශ ප්‍රධානියාව තවත් නිලධාරියෙක් මාරු කරලා යවලා අන්න අර සුජීව මහත්තයාගේ ගෝලයක්ව ගෙනල්ලා තියෙනවා දැන් ඒ පොලිසියට වෙන මොකටවත් නෙවෙයි ඒ පරීක්ෂණයේ Tamanට වාසිදායක විදියකට අසුරවන්න පුළුවන්ද කියලා බලන්න ඒ අතුරු කතාව මම
සභාපතිතුමනි
ඒවා අපි වෙනම බේරගමු
සභාපතිතුමා මගේ නම සඳහන් කරපු ඉඳලා අපි මෙතුමා වගේ තුට්ටු දෙකේ පොලිසිය කට්ටිය මාරු කර වැඩ වෙලාවේ නැහැ. හැබැයි මෙතුමා ඒ මගේ නම සඳහන් කරපු ඉඳා. අවුරුදු 24 තරුණයව මැරුවද නැත්නම් මැරෙව්වද?
අපිට උත්තර දෙන්න සභාපතිතුමනි මම හිතනවා ඔබතුමා මට වෙලාව දෙයි කියලා. ගරු කාර්යක සභා සභාපතිතුමනි තමුන්නාසලගේ ආණ්ඩුව තමුන්නාසලගේ පොලිසිය අපට පුළුවන් නම් හලෝ මිනි මරලා බේරලා ඉන්න තමුන්නාසල මොකද කරන්නේ? ඒ නිසා ගරු කාර්යක සභා සභාපතිතුමනි මේ යන්නේ ඒකාධිපතිත්වයේ පැත්තට ජනාධිපතිගේ බලයත් අතට අරගෙන අනිත් අතට ඔබතුමා බලන්න මේගොල්ලෝ මොකද කරන්නේ? අපිට තේරෙනවා කොළු ගැටුව ගැන ඔබතුමාට නැති රුදාවක් අගමැතිතුමාට තියෙනවා කියලා. ගරු කාර්යක සභා සභාපතිතුමනි බැඳුම් කර හොරු ටික දැන් මොකද කරන්නේ? මාධ්‍ය ආයතන මිලදී ගන්නවා. රූපවාහිනී නාලිකා මිලදී ගන්නවා. පත්තර පටන් ගන්න යනවා. හොරකම් කරපු මහා ධනයෙන් මේ රටේ ජනමතය හසුරවන්න හදනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය පුම්බන්න මහා බැංකුවෙන් හොරා කාපු සල්ලි ටික අද යොදවගෙන යනවා. මෙහෙම රටක් වෙන කොහෙද තියෙන්නේ? තමුන්නාන්සලා 8 වෙනිදට කලින් කියපු බණකෝ අවුරුදු 2කට මහා බැංකුවෙන් මෙහෙම කෑමක් කෑවනම් අවුරුදු 2කට මහා බැංකුවෙන් මෙහෙම හොරා කෑවනම් තමුන්නාන්සලා තව අවුරුදු 3ක් මේ රටේ හිටියොත් මොන හොරා කෑමක් කරයිද? කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. ගරු කාර්යක සභා සභාපතිතුමනි යහ පාලනයේ තොරොම්බල් කරා බොහොම අපූර්ව වචන තොරොම්බල් කරා පරමාදර්ශී වාක්‍ය ඛණ්ඩ ගෙනාවා. අද තමුන්නාන්සලාට පෙන්නුවා මුදල් ඇමතිවරයා කොහොමද හොරගම් කරන්න කියලා. මහින්දානන්ත අලුත්තමගේ මැතිතුමා පෙන්නවා මුදල් ඇමතිවරයා තමන්ගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් ඒ අමාත්‍යංශය මෙහෙවන්නේ කොහොමද කියලා අද මේ රටේ සියලු ව්‍යාපාර කඩාගෙන වැටෙනවා රුපියල 160 දක්වා දැන් ගමන් කරමින් තියෙනවා තමුන්වහන්සේලාට ආර්ථික උපාය මාර්ගික දැක්මක් නැහැ එකම දේ තියෙන බදාගත්තු ගමන් හොරා කෑම ඇරින්න වෙන කිසිම රටක් ජාතියක් අනාගතයක් ගැන කිසිම ආකාරයක දැක්ම චින්තනයක් තමුන්වහන්සේලා ගාව නැහැ මහා මාර්ග ඇමතිතුමා බලනවා පාරක් කොහොමද හදලා ඒකෙන් කරගන්නේ කියලා අඩුගානේ කාර්ක සභා සභාපතිතුමනේ ඒක අපිට ටිකක් ඉවසන්න පුළුවන් අඩුගානේ පාරවත් හැදෙනවනේ දෙයි හාමුදුරුවනේ ගානක් කෑවත් පාරක් තියෙනවනේ පාරක්වත් තියෙනවනේ මේ කරන හොරකම් වල පාරක්වත් නැහනේ හත්වලාමේ නෑ මේක කෙලින්ම අර කලපුවේ මොකක්ද එක ගියා වගේ යනවා කිසිම ප්‍රතිඵලදායක ව්‍යාපෘතියක් නැතුව බැඳුම් කරෙන් ගැහුවම රටට මොකද්ද ලැබුණේ බැඳුම් කරෙන් ගහපු ගැහිල්ල තරම් ගැහිල්ලක් මේ රටේ ඉතිහාසයේ කොහෙද තව ගහලා තියෙන්නේ අද හොරකම් කරපු සල්ලි වලින් රූපවාහිනී නාලිකා දාන්න පුළුවන් වෙලා තියෙනවද මීට කලින් පත්තර පටන් ගන්න පුළුවන් වෙලා තියෙනවද මීට කලින් තමුන්නාන්සලා අද ඔහොම ඉන්න තමුන්නාන්සලා තේරුම් ගන්න ඕන චරිත රත්වත්තේ දාගෙන කවුද අර පාස්කර ලිංගම් දාගෙන ඈ අර මහින්දානන්ද මෙතුමා කියන වගේ රත්ති පස්කී තමයි දැන් තමුන්නාන්සලා මෙහෙවන්නේ රත්ති ජෝන් මැතිතුමා නම් hina වෙනවා මම දන්නවා මම මේ කියන කතාවට එකඟයි කියලා ඔබතුමාගේ මන්තිරු කැඩුවට ඇත්ත කියනකොට තේරෙන ඇමති කෙනෙක් කියලා මම දන්නවා කොහම වුණත් සිරිපාල ඇමතිතුමත් අත කටින් වහගෙන පොඩි hinaවක් යනවා නෑ කියන්න එපා නෑ කියන්න එපා තමුන්නාන්සලා තින්නේ බොහොම අමාරු තත්ත්වක කියලා අපි පේනවා මේ ගමනේ තව ගියොත් නිමල් සිරිපාල ඇමතිතුමනි ගිලිලා මැරෙන්න වෙන්නේ දේශපාලන වශයෙන් ගිලිලා මැරෙන්න වෙන්නේ කරුණා කළා මේ තේරුම් ගන්න මේ තරම් වේගෙන් මේ හොරා කන්නේ පැයට කිලෝමීටර් 1000ක වේගෙන් හොරා කන්නේ මොකෝ දන්නවා වැඩිදුර යන්න බෑ කියලා දන්නවා වැඩිදුර යන්න බෑ කියලා තමුන්නාන්සලා මේ රටේ මහ ජනතාව සතු බලය අවතක් සේරු කරන්න එපා මේ රටේ මහ ජනතාව මේවා ඉවසන දිනිය කොච්චර දුරද කියලා තමුන්නාන්සලා තීරණය කරන්න අහගෙන ඉන්න බැරි මේ බලන්න ඉතින් ඔක තමයි අසනීපේ ඒ නිසා බයිලග ගහ ඉන්න මිත්‍රවරුනි ඒ නිසා කාර්ක සභා සභාපතිතුමනි තමුන්නාන්සලා මේ රටේ මහ ජනතාව සතු බලය අවතක් සේරු කරනවා නම් මහ ජනතාවගේ ක්‍රියාකාරීත්වය ගැන අඩුතක් සේරුකින් හිතනවා නම් බොහොම වැඩි කල් යන කලින් ඔප්පු කරලා පෙන්නයි මේ රටේ මිනිස්සු මේ තත්ත්වය තවදුරටත් ඉවසන්නේ නැහැ කියලා එක පැත්තකින් මුළු මහත්
ඔබතුමාට විනාඩි දෙකක් තිබෙනවා
මන්ත්‍රීතුමා
ඔබතුමාට විනාඩි දෙකක් තිබෙනවා
බොහොම සුදි ඒ නිසා බොහොම පැහැදිලි තමුන්නාන්සලගේ මේ ගමන පුත්කලීකරණය ඊළඟට සුභ සාධන කප්පාදුව ආර්ථිකය සම්පූර්ණ විදේශීයකරණය කිරීම මේක සඳහා ඕන කරන අත්නොමතික බලය රටවැසියාට නඩු දාන්න බැරි බලය මුක්තිය සති බලය ආන්ගේ බලය තමයි මේ පනතෙන් හදන්නේ ජනාධිපතිට නැති බලයක් අගමැතියට එනවා ජනාධිපතිට නැති බලයක් අගමැතිට එනවා ඒ නිසා මේ උපాయ මාර්ගයයි තමුන්නාන්සලගේ ගමන අපි කියන්නේ මේ මොන අත්නොමතික බලයක් ඇඳවුවත් මේ රට ඒ තමුන්නාන්සල හිතන දිශාවට අරගෙන යන්න පුළුවන් වෙන්නේ නැහැ අපි ඉඳ තියන්නේ නැහැ තමුන්නාන්සල తాවකාලික විනෝදාස්වාදයක් සපයගනීවි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මන්ත්‍රීවරු ආණ්ඩුවේ ඉන්න අපි කියන්නේ කරුණාකරලා ඔය අසුචි වලෙන් එළියට එන්න ඔය අසුචි වලේ ඉන්න එපා ඉන්න තාක්කල් ගඳ ගහනවා විතරයි මම නෙවෙයි අසුචි වල කිව්වේ ඔබතුමාලගේ മന്ത്രി කෙනෙක් අසුචි වලෙන් එළවනකන් ඉන්න එපා අසුචි වලෙන් එළවන්න ලෑස්ති වෙන ලකුණු තමයි අර අප්පුහාමි മന്ത്രിතුමාලා ඊයේ පෙන්වුවේ අසුචි වලෙන් එළවන ලකුණු සොයිසා හැමතිතුමා අපි ඉතාලි කුළුබග මිත්‍රයෝ ඒ වුණාට ලක්ෂ්මන් යාපාමතිතුමා කියනවා මේක අසුචි වලක් කියලා මං කියවුවේ නැහැ අසුචි වලේ ඉන්න එපා අසුචි වලෙන් එළියට ඇදලා දානකන් ඉන්න එපා කරුණාකරලා තමුන්නාන්සලා මේ රටට ඔය අලෝසියස්ගේ ගෝලයානේ අප්පුහාමි අර්ජුන ඇලෝසියස්ගේ ගෝලයා අර්ජුන ඇලෝසියස්ගේ ගෝලයා ඔය බැඳුම් කර වංචාවෙන් කොටස බෙදිලා ගිය අය
ගරු හෙටක්වායි මන්ත්‍රීතුමා
ඒ නිසා ගරු කාර්ක සභා සභාපති මගේ කාලය අවසන්ද ඒ නිසා ගරු කාර්ක සභා සභා
ගෞරව මන්ත්‍රීතුමනි මම ඔබතුමාගේ අර මාලිගාවේ මැරිච්ච තරුණයා ගැන ඇහුවට ඔච්චර තරහා ගන්න එපා
පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙමෙයි මන්ත්‍රීතුමා
ගරු කාර්ක සභා සභාපතිතුමනි මම මේ අර්ජුන ඇලෝසියස්ගෙන් හම්බ වෙච්ච සල්ලි වලින් ෆුල් සූට් අඳින්න පටන් ගත්ත මන්ත්‍රී කෙනෙක් නෙවෙයි දැන් මෙතන එහෙමවත් ඉන්නවා අර්ජුන මහේන්ද්‍රන්ගෙන් අලෝසියස්ගෙන් ආපු සල්ලි වලින් මේ මේ හොඳට වෙන ඇඳුම් ඇඳ පෙව්වෝ දැන් එකපාරට ෆුල් සූට් එකට බහැලා අප්පු හාමියා ෆුල් සූට් එකට බැස්ස මේක අමුතුම වැඩක් ඒ නිකම් බැස්ස වගේ නෙවෙයි ඒ නිසා කරු කාර්ක සභා සභාපතිතුමනි අපි ඔබතුමාට කියන්න ඕන මේ මේ අපි ශ්‍රී ලංකා නිදහස්
කාලයවසානයේ
මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට කරුණා කරලා කියනවා සූචි වලින් එළියට එන්න මේ රට සූචි ගොඩක් කරන්න ඉඩ දීලා බලාගෙන ඉන්න එපා මේ රට අපට අහිමි කරන්න ඉඩ දීලා බලාගෙන ඉන්න එපා කියලා
ඔබතුමා
කතා කරමින් මගේ පසු සත්‍යවසන් කරනවා
ස්තුතියි ගරු ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි
පොයින්ට් මොකද්ද ගරු සවිසමතුමා
මේ විමල් වීරවංශ මහතුමා මගේ නම සඳහන් කරපු නිසා ගරු සභාපතිතුමනි මම එතුමට කියන්න ඕනේ අපි ඉතා පැහැදිලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරමින් තමයි සම්මුතිවාදී ආණ්ඩුවේ අපි ඉන්නේ මතක තියාගන්න ඕනේ මතක තියාගන්න ඕනේ අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ තමයි අපේ පක්ෂේ සභාපති අර තමයි මේ ආණ්ඩුවේ ඉන්නේ අපි එළියට බහින වෙලාව හරි ඇතුළට එන වෙලාව හරි විමල් වීරවන් සහෝදරයාට තීරණය කරන්න බෑ ඒක මතක තියාගන්න
හොඳයි ගරු ගරු නලින් මන්ත්‍රීතුමා
ගරු කථානායකතුමනි ගරු කථානායකතුමනි මම හිතන්නේ අපිට පේනවා අධිරාජ්‍යවාදීන් ඒ වගේම අධිරාජ්‍යවාදී සමාගම් වෙනුවෙන් පෙනී ඉන්න පිරිසක් ඉන්නවා ඒ කවුරුත් නෙමෙයි මේ අධිරාජ්‍යවාදී සමාගම් වෙනුවෙන් පෙනී සිටින්නේ
මන්ත්‍රීතුමා නිශ්ශබ්ද වෙන්න
මේට අවුරුදු 10කට 15කට කලින් ඉතිහාසයකට යන්න වෙනවා එදා
කරුණාකරලා ඔය කතාවට බාධා කරන්න එපා
මාවර මණ්ඩියේ කඩ මණ්ඩියේ කොමියුනිකේෂන් එකක් කර කර හිටපු අද මාළවේ මංගල මාවතේ අර බුද්ධදාස මහත්තයා කියපු විදිහට මන්දිරයක් හදපු මේ තුම්මුල්ලේ විමල මහත්තයාගේ කතාවෙන් පස්සේ මට කතාවක් කිරීමට ලැබීම ගැන සතුටු වෙනවා මොකද අපිට මතකයි ඔය විමල් වීරවංශ සහෝදරයලා මේ පාර්ලිමේන්තුවට ආපු කාලේ කටයුතු කරපු ආකාරය මං කිව්වේ තුම්මුල්ලේ විමල කියලා
විමල් වීරවංශ මන්ත්‍රීතුමා
ගරු කාර්ක සභා සභාපතිතුමනි ඔය විමල් වීරවංශ මන්ත්‍රීවරයායි කියමින් එතුමා මගේ නම සඳහන් කරමින් ප්‍රකාශයක් කළා මං කියන්න ඕන මේ පාර්ලිමේන්තුවේ චෙක් වලින් වංචා කරපු හුරු අද සුදුසු ඇඳුම් ඇඳගෙන ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා කතා කරනවා ඒ විතරක් නෙවෙයි අද ප්‍රාදේශීය සංවර්ධනයේ සම්පූර්ණයෙන් තමන්ගේ අනසක යටතට ගත්තු තක්කඩි ඒහි කොන්ත්‍රාත්තික ඔක්කොම පාලනය කරන තක්කඩි ඒ විතරක් නෙවෙයි බින්ගිරියේ ඒ විතරක් නෙවෙයි අන්න
දැන්
හොල්මනුත් පේනවා
නුවරේගේ බලන අලිමන්තුමා කතා කරන්නේ
කථානායකතුමනි
ගරු මන්ත්‍රීතුමනි
මම ගුරුවරයෙක් විදියට වැඩ කරපු කෙනෙක් ඒ වගේම දේශපාලනයට එනකොට 2010 දේශපාලනයට එනකොට මම වසරකට ලක්ෂ 70ක් EPF PTF ගෙවපු කෙනෙක්. එහෙම කෙනෙක් තමයි මම දේශපාලනයට ආවේ. මම දේශපාලනයට එන්න කලින් සීගිරි ගිහිල්ලා තියෙනවා. මම දේශපාලනයට එන්න කලින් රට රාජ්‍යවල ගිහිල්ලා තියෙනවා. ඒ නිසා දේශපාලනයට අපි හම්බ කරගන්න දෙමෙයි. හැබැයි දේශපාලනයට එන්න කලින් මාවර මණ්ඩියේ කඩ මණ්ඩියේ කොමියුනිකේෂන් එකක් කරගෙන හිටපු ආදේවද අර බුද්ධදාස මහත්තයා කියන විදියට මංගල මාවතේ දෙවන්ත මදුරු හැදුවේ කොහොමද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා පෞගේ කාලේ ලක්ෂ 120 විදුලි බිල් මාසයකට ගෙවුවේ කොහොමද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා හැබැයි අපිට අද කියන්න ඕන මේ ආදේවද පෙනී සිටින්නේ ජාත්‍යන්තර සමාගම් වල වෙළඳ දැන්වීම වෙනුවෙන් අද ව්‍යාග්‍ර සමාගමේ දේශීය ඒජන්තවරු වැඩ කරන මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා දේශීය ඒජන්තවරු අද මේ සමාගමේ වෙළඳ නාමය ප්‍රචලිත කිරීම වෙනුවෙන් වැඩ කටයුතු කරන මන්ත්‍රීවරු ඉන්නවා තමන්ගේ ගෙදර තරුණ අයිසක තරුණව තියාගෙන අවුරුදු 24 තරුණව තියාගෙන ඒ ඇයට අධිමාත්‍රාව සහිත ව්‍යාග්‍රාපති දීලා තමන්ගේ ඒ තමන්ට කරන්න බැරි දේ කරලා ඒ අහිංසක තරුණයෙක් මරලා දැම්මා. මේවට අද විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකිරීම ගැන අපිට කනගාටුයි. පාස්පෝර්ට් හොරණ ඇදලා තමන්ගේ නෝනගේ වයස අඩු කරලා තමන්ගේ නෝනා තමන්ගේ සහෝදරියගේ නංගි බවට පත් කරපු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකිරීම ගැන අපිට කනගාටුයි. ඒ නිසා අපිට කියන්න ඕන මේ වගේ හොරුන්ට විරුද්ධව මේ ජයපාල ආණ්ඩුව වැඩ නොකිරීම හින්දා තමයි
වීරවංශ මන්ත්‍රීතුමා මොකද පොයින්ට් ඔෆ් ඕඩර් එක?
ගරු කාරක සභා සභාපතිතුමනි, ඉතාම අසිකිතා
මොකද ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක?
ආතනේ වෙන ආකාරයට කතා කරන්න කිසිම අයිතියක් නැහැ. ඔය කියන ව්‍යාපාර පෙත්
ගරු නලි මන්ත්‍රීතුමා
වෙලාව දෙන්න. ඔගේ වෙලාව දෙන්න අපිට පැහැදිලිව පේනවා. ඇත්ත කියනකොට ගඳ ගන්නවා. ආ සීගිරියට රුපියල් 10ක් නැතිව හිටපු හාදේව. සීගිරියට රුපියල් 10ක් නැතිව හිටපු හාදේව අද ජාත්‍යන්තර ව්‍යාග්‍ර සමාගම් වල දේශීය ජාන්තරු බවට පත් වෙලා මේ වගේ අයට මේ යාපාලන හඬෙන් දඬුවම් නොකිරීම වරදක්. පාස්පෝර්ට් හොරුන්ට දඬුවම් නොකිරීම වරදක්. පාස්පෝර්ට් හොරු තාදුරට රැකී වරදක්. ඒක මතක් කරන්න ඕන. දැන් විශේෂයෙන්ම තමන්ගේ නම වෙනස් කරගෙන තමන්ගේ සහෝදරයා රිමාන්ඩ් එකේ බිරිඳට සොයුරන්නද මා සොයුරුද රිමාන්ඩ් එකේ ජනිප ගෝතයක් නිවසට ආවද මන්දා ඊයේ සඳවරුවේ මායනට නිවස පුරා තිබුණා ව්‍යාග්‍ර සලකුණු කාගේද මන්දා ඉතින් ඒ වගේ ව්‍යාග්‍ර සමාගමේ නියෝජිත වැඩ කරන හාදේව මෙතන ඉන්නවා. ඒ නිසා මේ තරුණයාගේ ජීවිතේට වන්දික විය යුතු අයට විරුද්ධව දඬුවම් කරන්න ඕන. ඒ නිසා තවත් යමක් කියන්න ඕන. විශේෂ මුදල් අමාත්‍යාංශ ගැන 2014 අර ගින්ගක ව්‍යාපෘතිය කියලා 2014 ඒ පරදින්න ඔන්න මෙන්න කරලා කරපු වංචා 2014 12:30 රුපියල් මිලියන 998ක් ගින්ගක නිල්ලල ව්‍යාපෘතියට සල්ලි දීලා දිනවා CAMC කියන සමාගමට. 2015 පරදින්න දවස් දෙකකට කලින් රුපියල් මිලියන 2009ක් දීලා තියෙනවා CAMC සමාගමට. 2009 2015 පරදින්න දවසට කලින් ජනවාරි 7 වෙනිදා මිලියන 1003ක් දීලා දෙනවා ගින්ගා ව්‍යාපෘතියට. එක පස් පිළල්ලක් කමල නැහැ. අපි ආනවා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මේවට විරුද්ධව කටයුතු කරන්න. අද පස් පිළල්ලක්වත් කමල නැතුව ගින්ගා ව්‍යාපෘතියට මේ විදිහට සල්ලි දීලා දෙනවා මේ හොරු. අපි ඉදිරියේදී අපි හෙළිදරව් කරනවා. ඒ නිසා මම කියන්න කැමති අද මුදල් අමාත්‍යාංශ නිලධාරීන්
ඔබතුමාට දෙකයි තිබෙන මන්ත්‍රීතුමා.
හරි මට විනාඩි දෙක දෙන්න. අද මුදල් අමාත්‍යාංශ නිලධාරීන් විරුද්ධව බොරු චෝදනා කරුවට අපි දන්නවා පෞගිය අවුරුද්දට සාපේක්ෂව සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 40ක් වැඩිපුර ආදායම් ලබලා තියෙනවා. මේ කොහමද පෞගිය කාලේ එතනෝල් ගෙනාවා? අදත් එතනෝල් ගෙනනවා. හැබැයි වෙනස තමයි පෞගිය කාලේ එතනෝල් ගෙනාවේ බදු ගෙවන්නේ නැතුව. අද එතනෝල් ගෙන්නේ බදු ගෙවලා. මේ විදිහට තමයි මේ මුදල් අමතුමා ඇතුළු මේ නිලධාරීන් මේ ආදායම් වැඩි කරගෙන තියෙන්නේ. එතකොට කස්ටම් එකට විරුද්ධව ඇඟිල්ල දික් කරුවාද? කස්ටම් එකේ ආදායම් වැඩිලා තියෙනවා 15%ක් 20%ක්. කස්ටම් එකේ ජෙනරල් ඉන්නවා, අමාත්‍යාංශ ලේකම්වරු ඉන්නවා. අහලා බලන්න ඕන නම් ඒ වගේ මට විනාඩියක් දෙන්න, මට කාලය මදි නිසා. විශේෂයෙන් කියන්න ඕන මේ සමහර නිලධාරීන් ගැන. පෞගිය කාලේ රාජපක්ෂ යුගයේ ඡන්දෙ ඉල්ලපු හොරකම් කරපු අය තාම මේ නිලධාරී ඉන්නවා මේ අපේ ආණ්ඩුවේ. ඒකත් කියන්න ඕන. මේ වෙන කවුරුත් නෙමේ, මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ. මට වැඩි වෙලාවක් නැද්ද, මං කෙටියෙන් කියනවා. එතුමා දැහැට කිරුළ යටතේ කෝටි ගානක වංචා කරලා තියෙනවා. දැහැට කිරුළ යටතේ 2014 ඔයා මඩුව දැහැට කිරුළ මිලියන 2.5ක් වංචා කරලා තියෙනවා. විරකයාවෙන් සුරකියාව වැඩසටහනදී මිලියන 2.2ක් වංචා කරලා තියෙනවා. මේ අපි බොරු නෙමෙයි කියන්නේ. අද මේ සම්බන්ධව ෆැමිලිල්ලක් තියෙනවා එතුමාට විරුද්ධව. අපි ඒ ෆැමිලිල්ලේ ඔඩිනේටර් නීතිපති වාර්තාව මම සභාගත කරනවා. ඉතින් ඒ නිසා මම කියනවා මේ නිබල් බෝපගේ කියන මේ ආණ්ඩුව යටතේ පෞගිය රාජපක්ෂ යුගයේ හොරු රැකිලා ඉන්නවනම් ඒ රැකිලා ඉන්න හොරුන්ට විරුද්ධව කටයුතු කරන්න
විශාල චෝදනාවක් කරනවා කියලා වීර කුමාර මන්ත්‍රීතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක. ඒ
නිසා
බොහොම ස්තුතියි මුලසාරු මන්ත්‍රී අර ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමා හොරකම් කරා කියලා මන්ත්‍රීතුමා කියනවා එමෙතුමා ඉන්න එක පැහැදිලි කරන්න කියලා ඉල්ලනවා.
හොඳයි ගරු නලි මන්ත්‍රීතුමා කතා කරන්න.
එතුමා හොරෙක් නෙමෙයි. මේ පහුගිය කාලේ හොරකම් කළා දින එතුමාගේ කාලේ නෙමෙයි. අපි කියන්නේ මේ හොරුන්ට විරුද්ධව දඬුවම් ලගන්න ඕන කියන කාරණේ. ඒ දඬුවම් දෙන්න බල කාරණේ. ඒ නිසා
නලින් මන්ත්‍රීතුමා ඔබතුමා කාලය අවසానයි.
මට තත්පර කීපයක් දෙන්න. මොකද
ඔබතුමා කතාව අවසන් කරන් නැත්නම් සභානායකතුමාගේ වෙලාව අවිල්ල ගන්න වැඩිපුර.
මේ සමහරු මෙතන ඇවිල්ලා කතා කරන්නේ. මොකද අපේ නීතිය ක්‍රියාත්මකව තාම ප්‍රමාදයි. අපි ඇත්ත කතා කරනවා අපේ ආණ්ඩුවේ හිටියත් තාම ප්‍රමාදයි. මේ නීතිය හරියට ක්‍රියාත්මකව තාම ප්‍රමාදයි. ඒ නිසා නීතිය ක්‍රියාත්මක කිරීම ඉක්මන් කරලා මේ පහුගිය කාලේ හොරගම් කරපු අයට විරුද්ධව කටයුතු කරලා මේ බහුතරයක් ඉන්න දැන් top 10 ලගෙන කතා කරන්නේ top 100 ගහපු
ඔබතුමාගේ වෙලාව අවසන් මන්ත්‍රීතුමා
ගහපු කට්ටිය. ඒ නිසා ඉස්සල්ලාම top 10 කල්ට කතා කරන්න කලින් තමන්ගේ පැත්තට ඇකිලි හතරක් දිග වෙලා දිනවාගෙන මතක් කරමින් ඉදිරියේදී ඉතාම ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කළා. මේ අපි ඉස්සරහා ඉන්න හොරු රැළ බහුතරයක් හොරු රැළ නීතිය ඉදිරියට කවුනවන්නේ කියලා මම
හිතනවා. හොඳයි බොහොම ස්තුතියි.